ගරු කතානායක තුමනි, අපේ රටේ ජනගහනයෙන් අර්ධයක්ම ඊටත් වඩා ඇත්තරම ඉන්නේ කාන්තාව. ඒ කාන්තාවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම ආණ්ඩුවක ප්‍රධාන වගකීමක්. ඒ වගේම අපේ දරුවන් කියන්නේ හෙට රටේ තරුණ පරම්පරාව. හෙට රටත් සමාජයත් ගොඩනගන්නේ අද දවසේ දරුවන්. එනිසා මේ දරුවන් සහ කාන්තාවන් පිළිබඳව ආණ්ඩුවේ මැදිහත් වීම, ප්‍රතිපත්තිමය මැදිහත් වීම ඉතාම වැදගත්. නමුත් ගරු කතානායකතුමනි, අවාසනාවකට වගේ වර්තමාන ආණ්ඩුව කාන්තාවන්ගේ අයිතිය ගැන බොහෝ පුරාජේරු කතා කරා, බොහෝ ප්‍රඥප්ති බොහෝ ප්‍රතිපත්ති හදන බවට කතා කරා. පහුගිය දවස්වල කාන්තා නියෝජනය පිළිබඳ විශාල සංවාදයකුත් ඇති කරා. ඒ ඔක්කොම ඇති කරලා අවසානයේ හරය ගත්තොත් මේ අයවැය ලේඛනය තුළ සම්පූර්ණයෙන්ම 2016 අවුරුද්දේ වේදම් කරපු මුදල් ප්‍රමාණයෙන් 4 ගුණයකින් මුදල් අඩු කරලා තියෙනවා. මේ අවුරු 2014 සඳහා වෙන් කරලා තියෙන්නේ මිලියන 2698යි. 2016 අවුරුද්දේ තිබුණා මිලියන 10221ක්. ඉතින් කාන්තාවන්ගේ අයිතිය ගැන කතා කරනවා, කාන්තාවන් මීට වඩා සුරක්ෂිත කරන්න ඕනේ කියලා කතා කරනවා. නමුත් කනගාටුට කාරණාව, අයවැය මුදල් වෙන් කරද්දී සම්පූර්ණයෙන්ම 75%කින්ම මුදල් කප්පාදු කළා. මිලියන 10000ක් තිබිච්ච එක තමයි මිලියන 2600ට අඩු කළා තියෙන්නේ. ඒක එහෙම කරලා කොහොමද කාන්තාවන්ගේ ළමයින්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරන්නේ? කොහොමද ඒ සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කරන්නේ? මේවා අර සුරංගනා කතා කිව්වට ප්‍රායෝගික ක්‍රියාවට නගන්න නම් මේ මුදල් වෙන් කිරීම තවත් වැඩි කරන්න. වැඩි කරන්නේ නැතුව මුදල් කප්පාදු කරලා කොහොමද කාන්තා අයිතිවාසිකම් ආරක්ෂා කරන්නේ? කාන්තා ඇමතුමියට මොකක් හරි නොසලකා හැරීමක් තේරෙන්නේ නැහැ. ඇයි එහෙම කරේ? දැන් ගැබිනි මව්වරුන්ට ලබා දෙන අර දීමනාව පිළිබඳව පහුගිය ඡන්ද කාලෙදී ලොකුවට කතා කරා. ගැබිනි මව්වරුන් සඳහා යම් දීමනාවක් ලබා දෙන්න පටන් ගත්තා. ගිය අවුරුද්දේකට වෙන් කරා මේ අයවැය ලේඛන අනුවම මිලියන 7500ක්. તો ඔබතුමීන් පිළිගන්නු මේ බලන්න මේ සැරේ ඒක මිලියන 5500ට අඩු කළා. එතකොට ගැබිනි මව්වරු අඩු වුණාද? ජනගහන ඇමතුමිට
මේ මුදල අඩුවීමක් වෙලා තියෙනවා. නමුත් මේක ගැබිනි මව්වරුන් අඩුවීමක් හෝ එවැනි හේතුවක් නිසා නෙමෙයි. බොහෝ විට අපි දැක්කා ගිය මේ වසරේ වෙන් කරපු මුදල් එක්ක නගරවද බොහොමයක් කාන්තාවන් ලියාපදිංචි වෙලා, ගැබිනි මාතාවන් ලියාපදිංචි වුණාට මේ ප්‍රතිපාදනය ගන්න එයයි ඉදිරිපත් වෙන්නේ. ඒ නිසා අපි හිතුවා මේ මුදල තවත් වෙන යම් වැඩ කටයුතු වල වෙන් කරගන්න. ඒ නිසා තමයි ඒ අනුව සාකච්ඡා කරලා තමයි මේ වසරේදී එවැනි මුදලක් වෙන් වෙලා තියෙන්නේ. අපිට අවශ්‍යතාවය තියෙනවා නම් මේ ඕනම වැඩ කටයුත්තකට අපිට අවශ්‍ය මුදල ලබා ගැනීමට පුළුවන්.
ගරු ඇමතුමනි, යම් කාන්තා පිරිසක් ඇති මේ මුදල් ලබා ගන්න එන්නේ නැති, ඔබතුමිය කියන විදිහට නාගරිකත් නෙමෙයි ග්‍රාමීය වෙන්නත් පුළුවන්, සමහර ග්‍රාමීය හෝ නාගරික ભેදයකින් තොර යම් ප්‍රමාණයක් ඇති වෙන්නේ නැතු. හැබැයි අතිවිශාල ප්‍රමාණයක් ඉන්නවා. මේ ප්‍රමාණය මදි. රුපියල් 2000කින් මොනවද අද කරන්න පුළුවන්? ඒ ලැබෙන රුපියල් 2000න් මොනවද මූලික වේදන් වලට වෙන් කරන්න පුළුවන්? ඒ නිසා මේ ප්‍රමාණය වැඩි කළ යුතුයි. ඔබතුමිය අර ගැලවීම සඳහා උත්තරයක් දුන්නේ මේ සමහර අය ගන්නෑ, ඒ නිසා අපි ගාන අඩු කරා කියලා. ඒක වැරදි. ඇත්තටම වෙන්න ඕනි මේ ප්‍රමාණය වැඩි කරන එක.
ගැලවීමට උත්තරයක් දුන්නා නෙමෙයි. මේක විශේෂයෙන්ම බොහොම සාර්ථකව හැම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයකම සිදුවෙමින් පවතිනවා. ඒ මුදල හරහා පෝෂ්‍යදායී ආහාර විශාල ප්‍රමාණයක් මේ ගැබිනි මව්වරුන්ට ලැබෙනවා. ඒ වගේම මේ අයගේ ඉල්ලීමකුත් තියෙනවා මේක තව ඉස්සරහට දීර්ඝ කරන්න පුළුවන් නම් හොඳයි කියලා. ඒ සම්බන්ධවත් අපි ගරු අග්‍රාමාත්‍යතුමත් එක්ක සාකච්ඡා කරලා ඒ දේත් ඉදිරියේදී කරන්න බලාපොරොත්තු
වෙනවා. ඔබතුමිය පිළිගන්නවද මේ අඩු කිරීම සාධාරණ නැහැ මේක තවත් වැඩි වෙන්න ඕනේ කියන්නේ.
මේ ලැබෙන අයගේ ඉල්ලීමක් තියෙනවා මේ මාස ගාන තව ඉස්සරහට වැඩි කරන්න කියලා.
නෑ නෑ මං කිය මුදල මුදල මිලියන 5500
මිලියන 5500 නෑ මෙතන අපිට අඩිපාඩුවක් අපිට තියෙනවා නම් අපිට ඒක සම්පූර්ණ කරන්න ඕනම අවස්ථාවකදී අවශ්‍ය මුදල ලබා ගන්න පුළුවන්.
ඒ කියන්නේ කොහොමද ගන්න ඉතින් අයවැයෙන් වෙන් කරන එකනේ ගන්න තියෙන්නේ.
භාණ්ඩාගාරයෙන් අපිට ඉල්ලීමක් කරන්න පුළුවන් මේ අවශ්‍ය මුදල් තව
අයවැයෙන් වෙන් කළා නෑනේ.
දැන් මෙතනදී වෙන් කරලා තියෙන්නේ 5500.
අඩුම ගාන ඔබතුමීගේ අමාත්‍යංශයටත් වෙන් කළා නෑ ඒකත් අඩු කළා නේ තියෙන්නේ. ඒක දැන් 10000 මිලියන 10000 මිලියන 2600 අඩු වෙලා නැති ඉන්නේ.
ඒක හරි. ඒ වුණාට බොහෝ වෙලාවට අපිට ඉදිරියේදී ලබා ගැනීමට අවස්ථාවක් තියෙනවා.
හරි හරි. ඉතා පැහැදිලිව ඔබතුමිය දැන් මේ ඔබතුමියගේ අමාත්‍යංශයට වෙන් වෙලා තියෙන ගාන 10000 2600 අඩු වෙලා තියෙනවා. ඒතර අමාත්‍යංශයට වෙන් වෙච්ච වෙනත් වැය ශීර්ෂකින්වත් මේ මුදල කවර් කරගන්න බෑ. ගැබිනි මවුරන් සඳහා දෙන දීමනාවත් මිලියන 7500 මිලියන 5500ට අඩු කරලා තියෙනවා. මිලියන 2000ක්ම අඩු කරලා තියෙනවා. ඔබතුමිය කියනවා අවශ්‍ය වුණොත් මහ භාණ්ඩාගාරෙන් ගන්න පුළුවන් කියලා. එහෙම හිතුමනාපට ගන්න පුළුවන් සහ දෙන්න පුළුවන් ක්‍රම නැහැ නේ. ඒක අයවැයේදී යෝජනාවක් ඉදිරියට දාලා මෙතන අපි සම්මත කරනවා. ඒක තමයි වාර්ෂික මුදල් වෙන් කිරීම. එනිසා ඔබතුමිය අර හිතනවා එහෙම ගන්න පුළුවන් රවි ඇමතුමාට පොඩ්ඩක් කිව්වම කීයක් හරි දෙයි කියලා. එහෙම දෙන්නේ නැහැ නේ. එහෙම හිතවත්කමට සල්ලි දෙන්න ක්‍රමයක් නැහැ නේ. මේක මේ රටේ දහස් ගාණක් වෙච්ච ගැබිනි මව්වරුන්ට වාර්ෂිකව වෙන් කරන මුදල. ඔබතුමියගේ අමාත්‍යංශයට වාර්ෂිකව වෙන් කරන මුදල. අපි පාර්ලිමේන්තුවේ අනුමත කරන මුදල. ඉතින් ඒක හිටි හිටි ගමන් ගන්න පුළුවන් ක්‍රමයක් නැහැ. එනිසා ඔබතුමිය කිව්වා මේ මාස ගාණ වැඩි කරන්න ඉල්ලීමක් තියෙනවා කියලා. ඉතින් මාස ගාණ වැඩි කරොත් මුදල වැඩි වෙන්න වෙනවා. ඔබතුමියම කියනවා ගැබිනි මව්වරුන්ගේ පැත්තෙන් ඉල්ලීමක් තියෙනවා. ඒ දීමනාව ලබා දෙන්න මාස ගාන වැඩි කරන්න කියලා. ඉතින් වැඩි කරන්නේ කොහොමද? මුදල් අඩු කරලා තියෙන්නේ. ඔබතුමිය හිර වෙනවා. ඔබතුමිට උත්තරයක් හොයාගන්න බෑනේ. සල්ලි වැඩි වෙන්න ආවොත් මාස ගාන වැඩි කරන්න පුළුවන්. හරි සරල දෙයක් නේ.
ක්‍රියාත්මක කරන්නයි අපි සාකච්ඡා කරන්නේ. මේ වසරේදී ඒක ක්‍රියාත්මක කරන්න පුළුවන් වේද කියන එක මම ස්ථිරව කියන්නේ නැහැ.
හරි. පැහැදිලි. එනිසා ඇත්තම වෙලා තියෙන්නේ ඒ ඉල්ලීම නොසලකා හැරීම. ඒ ඉල්ලීම තියෙනවා අපිට මේක මදි. මේ ලැබෙන මාස ගාන මදි. මීට වඩා වැඩි මාස ගානක් අපිට මේ දීමනාව දෙන්න කියලා. හැබැයි උත්තරේ දීලා තියෙන්නේ දීපු ගානත් අඩු කරන මිලියන 2000කින් මුදල් කප්පාදු කිරීම. හරි. සාකච්ඡා කරන්න. හොඳයි. ඔබතුමිය සාකච්ඡා කරලා යථා කාලෙදී තථා උත්තරයක් දෙන්න. ප්‍රශ්නයක් නැහැ. නමුත් දැනට අඩු වෙලා තියෙන්නේ. ඊළඟට ගරු කථානායකතුමනි, දැන් මේ ප්‍රතිපත්ති සකස් කිරීමේ කටයුත්තේදී පහුගිය කාලේ විශාල සංවාදයක් ඇති වුණා රට තුළ, පාර්ලිමේන්තු තුළ, පළාත් සභා තුළ, ප්‍රාදේශීය සභා ආයතන තුළ, මහජන නියෝජිත ආයතනවල කාන්තා නියෝජනය ප්‍රතිශතාත්මකව වැඩි කරන්න ඕනේ කියලා. ඒක මුළු රටේම ඇති වෙච්ච සංවාදයක්. මොකද ඔබතුමියගේ අමාත්‍යංශය තුළ මේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී කොහෙවත් ඒ සඳහා වෙච්ච ක්‍රියාත්මක යෝජිත ව්‍යාපෘතියක්, ඒ සඳහා මුදල් වෙන් කිරීමක් එහෙම දෙයක් පේන්නේ නැහැ. රටේ සංවාදයක් තියෙන ඔබතුමිය කවුරුත් පිළිගන්නවා එවැනි නියෝජනය ප්‍රතිසදාත්මකව වැඩි කරන්න ඕනි කියලා. හැබැයි වැඩි කිරීම සඳහා කාන්තාවන් උනන්දු කිරීමට, ඒ දැනුවත් කිරීමට, ඒ සඳහා වෙච්ච වැඩමුළු පැවැත්වීමට, ඒ සඳහා යම් මතවාදයක් ඇති කිරීම සඳහා කාන්තා අමාත්‍යංශය පැත්තෙන් යම් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක විය යුතු වෙනවා. පහුගිය කාලේ එකක් දෙකක් ක්‍රියාත්මක වුණා. ඒවත් විවිධ ජාත්‍යන්තර සංවිධානවල ආධාර යටතේ. එහෙම නෙමෙයි, ආණ්ඩුවක් විදිහට ලබන වසරේ මේ කාන්තා නියෝජනය වැඩි කරන්න බලාපොරොත්තු වෙනවා නම් අපේ රටේ කාන්තාවන්ගේ මැදිහත් වීම, මේ ආයතන සඳහා වෙන මැදිහත් වීම වැඩි කරන්න ප්‍රවර්ධනය කිරීම සඳහා වෙච්ච වැඩසටහන ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඉතින් එහෙම එකට මුදල් වෙන් කිරීමකුත් නැහැ. එහෙම ප්‍රතිපත්තිමය ව්‍යාපෘතියක් මේ යෝජනා තුළ දකින්නත් නැතිවීම කනගාටුවට කාරණාවක්. ඊළඟට ගරු සභා කථානායකතුමනි, ළමයින් පිළිබඳ ප්‍රශ්නේ අතරම ගත්තොත් පහුගිය කාලේ අපි විවිධ අවස්ථාවලදී විවිධ සිදුවීම් අහන්න ලැබුණා. යාපනයේ විද්‍යා දැරියව දූෂණය කරපු සිද්ධිය, දියුලපිටියේ කුඩා දැරියක් දූෂණය කරපු සිදුවීම, අදත් එවැන සිදුවීම් තැන් තැන් වලින් විවිධ අවස්ථාවලදී අහන්න ලැබෙනවා. ඒතර ඒ ළමයින්ගේ ආරක්ෂාව පිළිබඳව ඔබතුමියලා අලුතෙන් ක්‍රියාත්මක කරන වැඩසටහන් මොනවද? ඒ සඳහා මුදල් වෙන් කිරීම මොනවද? එහෙම ගත්තම ඇත්තටම කනගාටුයි කියන්න, මේ ළමා කටයුතු සම්බන්ධයෙන් ඔබතුමියලා වෙන් කරලා තියෙනවා මේ ආවැලේකනේ මිලියන 5ක් කෝටි භාගය. හැබැයි ඇමතිවරුන්ට වාහන ගෙන්වන්න විතරක් සෙනසුරාද ඉදිරිපත් කරපු පරිපූර්ණ ඇස්තමේන්තුවේ කෝටි 79ක් තියෙනවා. ඇමතිවරුන්ට වාහන ගෙන්වන්න අලුතෙන් රුපියල් කෝටි 79යි අපේ රටේ ළමයින් ආරක්ෂා කිරීමේ ව්‍යාපෘතිය සඳහා කෝටි භාගයක්. අර වාහන ගෙන්වීම ඇත්තම ගත්තොත් අයවැයෙන් වෙන් කරන මුදල් වලට අමතරව පරිපූර්ණ ඇස්තමේන්තුවක් විදියට තව අමතර මුදලක් විදියට මීට කලිනුත් වාහන ගෙන්වීම සඳහා රුපියල් කෝටි 118ක් වෙන් කරලා තියෙද්දි ඇමතිවරුන්ට වාහන ගෙන්වන්න කෝටි කලින් කෝටි 118යි අලුතෙන් පරිපූර්ණ ඇස්තමේන්තුවෙන් කෝටි 79යි මුළු රටේම ළමයින්ගේ ආරක්ෂාව සඳහා ළමා ආරක්ෂක කටයුතු සඳහා සුරකිම් කටයුතු සඳහා කෝටි භාගයයි. මේක කොහොමද සාධාරණ වෙන්නේ? කාන්තා ඇමතිතුමිය විදිහට ඔබතුමිය කොහොමද තවදුරටත් මේ ආණ්ඩුවේ අමාත්‍යවරියක් විදිහට කොන්ද කෙලින් තියාගෙන කාන්තාවන්ගේ අයිතිය ගැන කතා කරන්නේ? ඉතින් ඔබතුමියට කාන්තාවක් විදිහට තනියෙන් මේක ඇතුලේ ෆයිට් කරන්න අමාරු ඇති. හැබැයි ආණ්ඩුවක් විදිහට මේ පිළිබඳව මීට වඩා අවධානයක් යොමු කළ යුතු වෙනවා. ඇමතිවරුන්ගේ වාහන සඳහා කෝටි 200කට ආසන්න මුදලක් වෙන් කරද්දී මුළු රටේම අනාගත දරු පරම්පරාවේ ආරක්ෂාව සඳහා කෝටි භාගයක් වියදම් කරන එක, ඒ වගේ සොච්චමක් වෙන් කරන එක කිසිසේත්ම යුක්තිසහගතත් නැහැ, සාධාරණත් නැහැ. ඇත්තටම ගත්තොත් මේ ළමයින් ආරක්ෂා කිරීම පිළිබඳව පහුගිය කාලේ පොරොන්දු දුන්නා, ඒ සිදුවීම ඇතිවෙච්ච වෙලාවේ ඒ හැඟීම් නිසා පොරොන්දු දුන්නා, ඒ සඳහා වෙච්ච විශේෂ ළමා අපචාර පිළිබඳව නඩුහන්න විශේෂ අධිකරණයක් පිහිටවනවා කියලා. මොකද රටේම රැල්ලක් විදිහට මේ ළමා අපචාර සහ ළමයින්ව දූෂණයට ලක් කිරීම පහුගිය කාලේ ප්‍රවණතාවයක් විදිහට වැඩි වුණා. ඒ නිසාම අපිත් විවිධ අවස්ථාවලදී මතු කරා මේ පිළිබඳව විශේෂ අධිකරණයක් වහාම පිහිටවන්න කියලා. තාණ්ඩුව විදිහට එකඟුණා අපි එහෙම අධිකරණයක් පිහිටවන්න එකඟයි කියලා. ප්‍රතිපත්ති මේ විදිහට එකඟයි කියලා. හැබැයි අද වෙනකන් එහෙම විශේෂ අධිකරණයක් පිහිටවලා නැහැ. එහෙම අධිකරණයක් පිහිටවපු නැති තත්ත්වයක් යටතේ මෙවැනි සිදුවීම් තවත් වැඩි වෙලා තියෙනවා. සංඛ්‍යා ලේඛන ඔබතුමිට ඕන තරම් කියන්න පුළුවන්. නමුත් අදත් ඒකට නිසි ක්‍රියාමාර්ගයක් අරගෙන නැහැ. ඒ නිසා මම ඉල්ලා සිටිනවා ඔබතුමියගේ ඒකට ඔබතුමියගේ අමාත්‍යාංශයේ වැසියසේ මුදල් වෙන් කරන්න ඕනි නැහැ. අධිකරණ අමාත්‍යාංශයෙන් ඒ සඳහා මුදල් වෙන් කරන්න පුළුවන්. ඒ සඳහා දැනටමත් තියෙන උසාවි පද්ධතිවල ඒ ගොඩනැගිලි පාවිච්චි කරන්න පුළුවන්. අවශ්‍ය වෙන්නේ ඒ සඳහා වෙච්ච ප්‍රතිපත්තිමය මැදිහත් වීමක් පමණයි. ඒ ප්‍රතිපත්තිමය මැදිහත් වීම කරන්න කිසිදු බාධාවක් නැහැ. ඒ නිසා අර සිද්ධි නැති වුණාම ඒ පිළිබඳ ලොකු සංවාදයක් ඇති වෙන වෙලාවට එවැනි දේවල් කියන්න කියලා ඒකට සීමා වෙන්නේ නැතුව මේවා දිගුකාලීනව ක්‍රියාත්මක කරන්න අවශ්‍ය කරන පියවර වහාම ගත යුතු වෙනවා. ඒ නිසා ප්‍රමාද වෙලා හරි දැන්වත් ඒ ළමා දූෂණ අපචාර පිළිබඳව විශේෂ අධිකරණයක් පිහිටවන්න කටයුතු කරන්න කියන එක ඔබතුමියට මතක් කරනු. ඒ වගේම ගරු සභාපති ගරු කතානායකතුමනි, අද අපේ රටේ වතුකරේ ඉඳලා කොළඹ සහ අනිකුත් නගරාසන්න මධ්‍යම පාන්තික දෙමව්පියෝ සියලු දෙනා මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි තමන් රැකියාවට ගියාම තමන්ගේ දරුවන් රැකබලා ගැනීමේ ප්‍රශ්නේ. අපේ රටේ ජනගහණයෙන් 120ක් අද ජීවත් වෙන්නේ විදේශගතව රැකියාවල. එහෙනුත් වැඩි ප්‍රමාණයක් ඉන්නේ කාන්තාව. අපේ අම්මලා අක්කලා තමයි මැද පෙරදිග ලක්ෂ ගණන් රැකියාවල යෙදෙන්නේ. ඒ අයගේ දරුවෝ රැකබලා ගන්න ක්‍රමයක් නැහැ. ඒ අයගේ දරුවන්ට නිසි මඟ පෙන්වීමක් නැහැ. අධ්‍යාපන අවශ්‍යතාවයන්, සෞඛ්‍ය අවශ්‍යතාවයන්, සමාජ සුරක්ෂිතභාවයන් ඒ කිසිවකට පිළිසරණක් නැහැ. ඒක විදේශගත කාන්තාවන්ගේ දරුවෝ මුහුණ දෙන බරපතල ගැටලුවක් වගේම අපේ රටේ විවිධ ආණ්ඩුවේ පෞද්ගලිකාංශයේ රැකියාවල යෙදෙන කාන්තාවන් මුහුණ දෙන ප්‍රශ්නයක්. දෙමෝපියෝ සමහරලාට දෙන්නම රැකියාවල. ඒ රැකියාව නොකර ජීවත් වෙන්න බෑ. හැබැයි දරුවෝ බලා ගන්න ක්‍රමයක් නැහැ. සමහරලාට මෙහෙකාරිය බාහිරයට දරුවෝ දීලා යන්නේ. මෙහෙකාරිය ඒ රාජකාරිය නිසියාකාරයෙන් සිද්ධ කරන්නේ නැහැ කියලා මැසිවිලි තියෙනවා. ඊළඟට ඒ දරුවන්ව ඒ පුංචි කාලේ අවශ්‍ය කරන මානසික සෞඛ්‍ය තත්ත්වේ නිවැරදිව ලැබෙන්නේ නැහැ. ඒ නිසාම යම් යම් මානසික විකෘතිතාවයන් ඇති වෙන්න පුළුවන්. එහෙම ඇති වෙච්ච වට උදාහරණ ඕන තරම් තියෙනවා. වතුකරේ කාන්තාව ගත්තොත් වතුකරේ කාන්තාව ඒ වත්තේ වැරට ගියාම ළමයින් රැකබලා ගන්න තැනක් නැහැ. ඒ කාලේ යම් ප්‍රමාණයකට තිබුණ රජයේ වතු සමාගම් තියෙන කාලේ පුංචි ළමා සුරක්ෂක මධ්‍යස්ථාන තිබුණා. අද පෞද්ගලික වතු සමාගම් ඒවා ක්‍රියාත්මක කරන තත්ත්වයක් යටතේ ඒ තිබිච්ච ළමා සුරක්ෂක මධ්‍යස්ථානත් අද අහෝසි වෙලා තියෙනවා. ඒ නිසා මේ ප්‍රශ්න මේ ප්‍රශ්නේ බරපතල සමාජ ප්‍රශ්නයක්. පරිපාලන ශ්‍රේණියේ ඉහළම රාජ්‍ය නිලධාරීනියන්ගේ ඉඳලා අර වතුකරේ වැඩ කරන සාමාන්‍ය කාන්තාවන්ගේ දරුවෝ දක්වා මේ ප්‍රශ්නේ තියෙනවා. ඉතින් මේ ප්‍රශ්නෙට තවමත් රජයේ මගින් නිසි දිගු කාලීන වැඩපිළිවෙලක් නැහැ. ඔබතුමියලගේ අමාත්‍යංශයේ රජයේ මගින් පවත්වගෙන යන දිවා සුරක්ෂක මධ්‍යස්ථාන තියෙන 17යි. මුළු රටටම මුළු ලංකාවටම ආණ්ඩුව මගින් පවත්වගෙන යන දිවා සුරක්ෂක මධ්‍යස්ථාන තියෙන 17යි. ඉතින් මේ 17ට පුළුවන් ද අපේ රටේ ලක්ෂ ගාණක් වෙන දරුවන්ට ඒ අවශ්‍ය රැකවරණය දෙන්නේ? ඔබතුම පිළිගන්න එක බෑ. ඉතින් මොකක්ද ඒ සඳහා තියෙන වැඩපිළිවෙල? ඒක වර්ධනය කරන්න තියෙන මොකක්ද උත්තරේ? එහෙම එකක් නැහැ. ඊළඟට ළමා නිවාස රජයේ මගින් පවත්වන ළමා
නිවාස විනාඩි 40ක් තියෙනවා ඔබතුමන්ට.
රජයේ මගින් පවත්වන ළමා නිවාස තියෙන්නේ ඇත්තරම ගත්තොත් 33යි. ඉතින් මේක කොහෙත්ම ප්‍රමාණවත් නැහැ. මේක අනිවාර්යයෙන් වැඩි කරන්න ඕනේ. පෞද්ගලික අය විවිධ ප්‍රමිතියෙන් තොර දිවා සුරකම් මධ්‍යස්ථාන පවත්වගෙන යනවා. ළමා සුරකම් මධ්‍යස්ථාන පවත්වන් යනවා. ඒවට අවශ්‍ය කරන ප්‍රමිතින් හඳුන්වා දීම, ඒවට අවශ්‍ය කරන රජයේ මැදිහත් වීම අඩුම ගානේ ඔබතුමීගේ අමාත්‍යංශයෙන් නිසි පරිදි සිද්ධ වෙන්නේ නැහැ කියන එක කනගාටුවෙන් උනත් කියන්න කැමතියි. ඒ වගේම මේ ළමයින් මුහුණ දෙන තමත් බරපතල ප්‍රශ්නයක් තමයි විශේෂයෙන් පාසල් දරුවෝ. පාසල්වලට මත්ද්‍රව්‍ය විකිණීම සම්බන්ධ මේ පාසල් දරුවෝ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම. අද නගරේ පාසල් විතරක් නෙමෙයි ග්‍රාමීය පාසල්වල දරුවෝ පවා දැරිවියන් පවා මේ මත්ද්‍රව්‍ය දරුවට ලක් වෙලා තියෙනවා. ඒ නිසා ගරු කතානායකතුමනි, මම විශේෂයෙන්ම ඔබතුමාගේ අවධානය යොමු කරනවා මේ පිළිබඳව මේ සියලු ආයතනවල සාක්ෂි කැඳවලා, විශේෂයෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞඛ්‍ය පෝෂණ අංශයේ ළමා ආරක්ෂක අධිකාරිය, පරිවාස ළමා ආරක්ෂක දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය අමාත්‍යාංශයේ පාසල් සෞඛ්‍ය අංශයේ මේ විවිධ ආයතන කැඳවලා මේ පිළිබඳව ඔවුන් දැනට ඉදිරිපත් කළා තියෙන නීතිමය තත්ත්වයන් සලකලා බලලා ඇත්තරම ගත්තොත් මේ සියල්ල සම්බන්ධීකරණය කරලා මේ පිළිබඳ විශේෂ ව්‍යාපෘතියක් වහාම ක්‍රියාත්මක කරන්න. අපි මම යෝජනා කරන්නේ ගරු කතානායකතුමනි, පුළුවන් නම් පාර්ලිමේන්තුවේ ඒ සඳහා වෙච්ච විශේෂ තේරීම්කාරක සභාවක් පත් කරා. ඒ තේරීම්කාරක සභාව මගින් අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඒ සියලු ආයතන කැඳවලා මේ පාසල්වල දරුවන් මුහුණ දෙන මේ මත්ද්‍රව්‍ය දරුවට ඇබ්බැහි වීම වළක්වා ගැනීම සඳහා වෙච්ච පියවරයන් මොනවාද? දැනට අධ්‍යාපන අමාත්‍යාංශයේ නිකුත් කරලා තියෙන චක්‍රලේඛන 28/2012 චක්‍රලේඛන ඒව ප්‍රමාණවත් නැහැ. පාසල් ලැවට මේ මත්ද්‍රව්‍ය විකුණනව තියෙනවා. පාසල් බස් රථවල, පාසල් වෑන් රථවල මේ මත්ද්‍රව්‍ය විකුණන ජාවාරම තියෙනවා. හැමදාම මේවා ගැන කතා කරනවා. නමුත් මේකට නිසි පිළිතුරක් නැහැ, නිසි පිළියමක් නැහැ. ඒ නිසා මේ අනපනත් මේ නීති රීති සමාලෝචනය කරලා ඒ ආයතන අරන් තියෙන ක්‍රියාමාර්ග මොනවද කියලා සැලකිල්ලට ලක් කරගෙන ඒ සමස්තය පිළිබඳ හොඳ අධ්‍යයනයක් කරලා මේ වහාම නතර කරන්න අවශ්‍ය කරන විශේෂ තේරීම්කාරක සභාවක් පත් කරන්න. ඒ තේරීම්කාරක සභාව මගින් ඊට අවශ්‍ය කරන ප්‍රතිපාදන, ඊට අවශ්‍ය කරන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න මැදිහත් වෙන්න කියන එක ඔබතුමියට ඒ සඳහා මූලිකත්වය ගන්න කියන එක මා යෝජනා කරනවා. ඒ වගේම මේවා පිළිබඳව සොයා බලන, මේවා පිළිබඳ නීතිමය ක්‍රියාමාර්ග ගන්න එක ආයතනයක් තමයි පොලිසිය. හැබැයි අද පොලිසිය මොන දිල තියෙන තත්ත්වෙ මොකක්ද? පොලිසිය කාන්තාව කියනවා මේ ළමාපචාර කාන්තා දූෂණ වළක්වන්න අපි මැදිහත් වෙනකොට අපිව දූෂණයට ලක් වෙනවා, අපිට ලිංගික හිරිහැරක් තියෙනවා. ඒක තියෙන්නේ පොලිසියේ ඉහළ නිලධාරීන්ගෙන් ඒක වළක්වන්න ක්‍රමයක් නැහැ කියලා. ඉතින් කොහොමද මේවා පාලනය කරන්නේ? පාලනය කරන පොලිස් නිලධාරීන් කාන්තා පොලිස් නිලධාරීන් කියනවා අපේ ප්‍රශ්නේ කියන්න බෑ, කියන්න වෙන්නේ උසස් පොලිස් නිලධාරියෙකුට.
මන්ත්‍රීතුමා නම් පොඩ්ඩක් අවසාන කරන වෙලාව.
හරි, ඉවර කරනවා. උසස් පොලිස් නිලධාරියෙකුට. හැබැයි පොලිස් නිලධාරියාගෙන් ඒකට සාධාරණයක් ඉෂ්ට වෙන්නේ නැහැ. ඒ නිසා මේවා පාලනය කරන්න ඉන්න පොලිස් කාන්තාවන් මුහුණ දීලා තියෙන තත්ත්වය, ඒ තත්ත්වය වෙනස් කරන්නත් වහාම කාන්තා ඇමතුම මේ විදිහට පියවර ගන්නා ලෙස අවසාන වශයෙන් ඉල්ලමින් මා නතර වෙනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු වෛද්‍ය තුසිතා විජයමාන.
ගරු කථානායකතුමනි, කාන්තා කටයුතු අමාත්‍යාංශයේ වැශීෂය යටතේ අද කාන්තාවන් ළමයින් පිළිබඳ කතා කිරීමට අවස්ථාවක් ලබා දීම පිළිබඳ මම ප්‍රථමයෙන්ම ස්තුතිවන්ත වෙනවා. අද ලංකාව ගත්තාම කාන්තාවන් සඳහා සම අයිතිවාසිකම් සහ නිදහස භුක්ති විඳීමේ අවස්ථාව ලැබී තියෙන මේ මොහොතේ කාන්තාවෝ සමාජීය ආර්ථිකයේ ගොඩනගා සිටවෙන්න ලොකු කාර්යභාරයක් කරනවා. ඒ වගේම දේශපාලනයේ තුල පුරුෂයන් සමග සමසමව කරට කර ඉඳගෙන මේ අභියෝග වලට මුහුණ දෙන පසුබිම නිර්මාණය වෙලා තියෙනවා. අද ලංකාවේ 52 කාන්තා ජනගහනයක් සිටින මේ කාලය තුල අද ජාතික ආර්ථිකයේ නංවාලීමේ පුරෝගාමිකයන් වෙලා තියෙන්නේ කාන්තාවෝ. කාන්තාවෝ මේ කාර්යය සඳහා විදේශ රැකියාවලට යනකොට, ඒ වගේම ඇඟලුම් ශේෂ්ත්‍රයට දායකත්වය ලබා දෙනකොට, වතු ආශ්‍රිත රැකියාවල නිරත වෙනකොට මේ ආර්ථිකයේ නංවන වැඩපිළිවෙලට ලොකු සහයෝගයක් අපේ කාන්තාවෝ ලබා දෙනවා. ඒ වගේම ගරු කථානායකතුමනි, මෙවර අයවැයෙන් කාන්තා ශ්‍රම බලකායේ ශක්තිය නැංවීමේ ඉලක්කය අරමුණු කරගෙන වර්තමානයේ ඇති වෙලා තියෙන කාන්තා ශ්‍රම බලකායේ ශක්තිය 36 2020 වෙන විට 40%ක් නංවන්න ඉලක්ක කරගෙන තියෙනවා. මම හිතන්නේ ඒක ඉතාමත් වැදගත් කාලෝචිත අරමුණක්. ඒ වගේම මේ සඳහා කාන්තාවන්ට පුහුණු කිරීම පාඨමාලා සඳහා ප්‍රතිපාදන වෙන් කළ තියෙනවා. කාන්තා ශ්‍රම බලකායේ ශක්තිය නංවන්න, ගුණාත්මක භාවය වැඩි කරන්න, ඉහළ ළමා සුරකුම් පුහුණු වැඩසටහන හා වැඩිහිටි සුරකුම් පුහුණු වැඩසටහන ආරම්භ කළා තියෙනවා. මේ වෙනකොට ඒ පුහුණු වැඩසටහන ආරම්භ කිරීම තුළින් අද අපේ රටේ උද්ගත වෙලා තියෙන කාන්තාවන්ට මුහුණ දීලා තියෙන බැද පෙරදිග යාමේ අවස්ථාව මං හිතන්නේ ඉදිරි කාලයේදී අපිට අඩු කරන්න පුළුවන්. මොකද කාන්තා කටයුතු අමාත්‍යතුමියත් අපේ විදේශ රැකියා අමාත්‍යතුමියත් ප්‍රධානම කරුණු විදියට කාන්තාවන්ගේ මේ අඳෝනාවල සෑහෙන කාලයක් ඉර වෙලා තිනවා. මොකද විදේශගත වෙන මව්වරුත් එක්ක මම හිතන්නේ මහජනියුත්තර විදියට අපි ඇවිල්ලා කියනකොට අපිත් අපේ අඳෝනාව ගිහිල්ලා අපේ මේ කාන්තා එමතුමිය දෙන්නලට තමයි ඉදිරිපත් කරන්නේ. ඉතින් මේ අවස්ථාවේදී අපි කාන්තාවන්ට වෙනම අමාත්‍යංශයක් ඇති කරන්න ඔබ තමුන්නාන්සේ කවුරු දන්නවා කරු කථානායකතුමනි, ජයා ජයවර්ධන, දිවංගත ජයා ජයවර්ධන ජනාධිපතිතුමා තමයි කාන්තා කටයුතු අමාත්‍යංශයක් ආරම්භ කරේ. ඒ වගේම ඒ දිවංගත ජනාධිපතිතුමාගේ ආදරණීය බිරිඳ එල්නා ජයවර්ධන මැතිණිය තමයි සේවා වනිතා ඒකකයක් ඇති කරලා කාන්තාවන්ගේ රාජ්‍ය සේවින කාන්තාවන්ගේ සුභ සාධනයට විශාල දායකත්වයක් දුන්නේ. අද ඒ නිසා අපේ රාජ්‍ය අංශයේ ඉන්න ඒ කාන්තා නිලධාරීන්ට සුභ සාධනයත් එක්ක යන මේ ගමනේදී අපි ඒක බොහොම ගෞරවයෙන් සිහිපත් කරන්න ඕනේ. ඒ වගේම අද කාන්තාව ගැන කතා කරනකොට ඔබ තමුන්නාන්සේට කවුරුද දන්නවා අද රාජ්‍ය සේවය ගැන කතා කරනකොට ගරු කථානායකතුමනි, අධිකරණයේ සෞඛ්‍ය, ඒ වගේම අධ්‍යාපනය, ඒ වගේම රාජ්‍ය පරිපාලනය තුළ කාන්තා නියෝජනය වැඩි වෙලා මං හිතන්නේ පිරිමින් සමග කරට කරන පිරිමින්ටත් වැඩිය බොහොම ඉදිරියට ගිහිල්ලා තියෙන මොහොතේ කනගාටු වෙන උනත් කියන්න වෙනවා අද දේශපාලන සඳහා කාන්තාව අවතීර්ණ වීම අපේ ලංකාවේ බොහොම අඩු බවක් දැනෙනවා. ඒකට ප්‍රධාන ගැටලුවක් තියෙනවා. මොකද දකුණු ආසියාවේ 16% කාන්තා නියෝජනයක් තිබ්බත් අද ලංකාවේ මේ පැවතින සමානුපාතික ඡන්ද ක්‍රමයත් එක්ක කාන්තාව විදියට අපි සියලුම මහජන කාන්තා නියෝජිත වරයෝ අපි ලොකු අභියෝගයක් ලක් වෙලා තිබ්බා මේ සමානුපාතික ඡන්ද ක්‍රමයත් එක්ක. මේ ඡන්ද ක්‍රමයේදී සමානුපාතික ඡන්ද ක්‍රමය අපිට තීර්ච ප්‍රධාන ගැටලු තමයි ආර්ථික සහ ඒ අභියෝග, ඒ වගේම ප්‍රචණ්ඩත්වය පිළිබඳ තිබිච්ච ඒ ගැටලුත් එක්ක කාන්තාව දේශපාලන ශ්‍රේෂ්ඨයට අවතීන වෙනවා අපි දැක්කේ බොහොම අඩුවේ. ඒ නිසා අද මේ වෙනකොට අපේ එක්සත් ජාතික පක්ෂයේ, ඒ වගේම අපේ වර්තමාන අග්‍රාමාත්‍යතුමා රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ කාන්තා දේශපාලන නායකත්වය නියෝජනය වැඩි කරන්න පළාත් පාලන ආයතන වලට 25% කෝටා ක්‍රමයක් අඳුනලා දීලා තියෙනවා. මම හිතන්නේ ඒක එක්සත් ජාතික පක්ෂයේ විශේෂයෙන්ම හැමදාම කාන්තාවන්ට සලකපු කාන්තාවන් ගැන අවධානය තිබිච්ච එක්සත් ජාතික පක්ෂයේ අපි ලබාගත් ජයග්‍රහණයක් සියලුම කාන්තා මහජන නියෝජිතවරු විදිහට. තේ පිළිබඳ ඉතාමත් ගෞරවයෙන් සිහිපත් කරමින් කාන්තාවක් නායකත්වයක් ගන්න ඕනෑම තැනක බොහොම කාන්තාවෝ බොහොම බයයි දූෂණය, ඒ වගේම තමන්ගේ රාජකාරිය නිසියාකාරී ඉෂ්ට කරන්න තමයි ඕනෑම කාන්තාවක් උත්සාහ දරන්නේ. ඉතින් ඒ නිසා මේ එන කාන්තා මහජන නියෝජිතවරයෝ හැකි සෑම අවස්ථාවකම රටට අවංකව සේවය කළා, දූෂණය අවම කළා, ජනතාව වෙනුවෙන් සේවය කරන්න පෙළ ගැහිලා තියෙන මොහොත. ඒ වගේම ගරු කථානායකතුමනි, මේ අවස්ථාවේදී අද අපේ ලංකාවේ කාන්තාව මුහුණ දෙන ගැටලු අතර ප්‍රධාන තැනක් ගන්න කරුණු කීපයක් තියෙනවා. ඒ තමයි අපි කාන්තාව විදියට ආසියාවේ කාන්තාව විදියට අපේ තියෙන සම්ප්‍රදායක් තියෙනවා සම්ප්‍රදාය සිතුවිලි ආකල්පත් එක්ක යන මේ ගමනේදී අපි ආසියාවේ රටක් විදියට සමහල්ලාට කාන්තාව දිහා සමාජයේ බලන ක්‍රමයේ වෙනස් වෙලා තියෙනවා. ඉතින් අද අප රටේ කාන්තා හමු කාන්තාවන් හමුවේ පවතින ප්‍රධාන ගැටලු විදියට ආර්ථිකය දකිනවා. අද අපි කවුරුද දන්නවා ගරු කතානායකතුමනි වතුකරේ වැඩ කරන කාන්තාවන්ගේ වැටුප පුරුෂ පක්ෂයත් එක්ක බලනකොට ඉතාමත් සොච්චම් මදි. ඒ වගේම නිවෙස්වල වැඩ කරන එහෙම නැත්නම් මහා මාර්ගවල වැඩ කරන කාන්තාව ගැන කතා කරනකොට මේ ලබන වැටුප පුරුෂයා ලබන වැටුපෙන් අඩක් පවන වෙනවා. ඒ නිසා මේ ගැටලුත් එක්ක යනකොට කාන්තාව ඊළඟට බලපාන ප්‍රශ්න තමයි
මන්ත්‍රීතුමනි ඔබතුමන්ට විනාඩි එකක් තියෙනවා.
කාන්තා හිංසන ගරු කතානායකතුම මම හිතන්නේ අනුම ගමගේ මෙත්තිනියගේ විනාඩි 10ක් තියෙනවා. එලෙසම මේ අවස්ථාවේදී විශේෂයෙන් මතක් කරන්න ඕන ඇඟලුම් කර්මාන්තයේ ඉන්න කාන්තාව මැද පෙරදිග යන කාන්තාව මේ සියලුම කාන්තාව හිංසනයට ඒ වගේම ප්‍රචණ්ඩත්වයට මුහුණ දෙනකොට අපි මේ කාන්තාවන් ගැන විශේෂ අවධානයක් යොමු කරන්න ඕනේ. ඒ වගේම අද අපි දකින දෙයක් තමයි තරුණ දියණියන් විදියට අද අභියෝගයට ලක් වෙලා තියෙනවා මේ අන්තර්ජාලය හරහා ඇතිවන පීඩාවන්. ඒ නිසා ඒ අන්තර්ජාලය හරහා ඇතිවන පීඩනයන්ට තර්ජනයන්ට මුහුණ දෙන්න මේ පාර්ලිමේන්තුව තුල හරි නීතියක් සම්මත කළා පනතක් සම්මත කළා ඒ දරුව අනාගත පරපුර ආරක්ෂා කරන්න ඕනේ. ඒ වගේම ගරු කතානායකතුමනි විශේෂයෙන්ම මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න කැමති අපේ කාන්තා කටයුතු අමාත්‍යතුමියට වෙන් කරලා දෙන මුදල නම් මට ඇත්තරම ප්‍රමාණවත් නැහැ කියලා හිතෙන්නේ. මොකද ඇත්තරම කාන්තා ඇමතුමියක් විදියට අපි සහෝදරත්වයෙන් හැමදාම කාන්තාවන්ට දිරිය දෙන එතුමියව ආරක්ෂා කරගෙන යන ගමනේදී අපි එතුමියට මීට වැඩිය ප්‍රතිපාදන ලබා දෙන්න ඕනේ කියලා සියලුම කාන්තා මහජන නියෝජිතවරිය විදියට අපි ඉල්ලනවා. ඒ වගේම ගරු කතානායකතුමනි විශේෂයෙන්ම මේ අවස්ථාවේදී මම කියන්න කැමති
ලාව අවසානෙම ගෙනෙනවා ගරු මන්ත්‍රීතුමිය අවසන් කරන්න මට
අද මම තව කියන්න කැමති ගරු කතානායකතුමනි කාන්තා සෞඛ්‍ය ගැන කතා කරාම අද මේ රටේ නීතිමය නොවන තත්ත්වයට ඇතිවන ගබ්සා නිසා කාන්තාව විශාල අභියෝගයකට ලක් වෙනවා. ඒ නිසා සමාල්ලාවට මව් මරණ ඇති වෙනවා. වසරකට 10%ක් 12%ක් මව් මරණ ඇති වෙනකොට මේ ගබ්සා නිසා ඇති වෙන සංකූලතාවත් එක්ක රුධිර වහනය ඒ වගේම ආසාදන තත්ත්වයන් යටතේ මේ කාන්තාව ලොකු අභියෝගවලට මුහුණ දෙනකොට මානසික ආතතියත් එක්ක ව්‍යාධියත් එක්ක සමහල්ලාවට ජීවිතවලින් සමු ගැනීමේ තීන්දුව වලට පවා යනවා. විශේෂයෙන්ම ගරු කතානායකතුමනි අපේ කාන්තා කටයුතු අමාත්‍යතුමියට මේ ගමන යාමේදී විදේශ රැකියා අමාත්‍යතුමිය සමග අත්වැල් බැඳගෙන යන ගමනේදී ඔබම සහෝදරත්වයෙන් එතුමියලා දෙපළ යන මේ ගමන සාර්ථක වෙන්න එතුමියට ශක්තිය ධෛර්යය ලැබේවායි කියලා මම ප්‍රාර්ථනා
කරනවා. ඊළඟට ගරු ඩග්ලස් දේවානන්ද මැතිතුමා ඊට ප්‍රථම නියෝජ්‍ය කාරක සභාපතිතුමා මූලාසන පැමිණේ.
ඩග්ලස් දේවානන්ද
நன்றி பிரதி சாரி குழுக்களினுடைய பிரதி தவிசாளர்களுக்கு 10 நிமிடங்கள் எனக்கு ஒதுக்கப்பட்டிருக்கின்றது. 2017 பெறவு செலவு திட்டத்தில் இன்றைய தினம் மகளிர் மற்றும் சிறுவர் அலுவலர்கள் அமைச்சு தொடர்பிலான குளிர்நிலை விவாதத்தில் கலந்து கொண்டு எனது கருத்துக்களை இங்கு தெரிவிக்க விரும்புகின்றேன். கடந்த 2015 முதல் 2016 முதல் 9 மாதங்கள் வரையில் இந்த நாட்டில் மகளிர் மற்றும் சிறுவர்களுக்கு எதிரான 13,661 குற்றங்கள் பதிவு செய்யப்பட்டுள்ள நிலையில் அவற்றில் 6,670 குற்றங்களுக்கு மாத்திரமே தீர்வு காணப்பட்டுள்ளதாகவும் இந்த நிலையில் 6,991 குற்றங்கள் தொடர்பில் இன்னும் தீர்வு காணப்படாதுள்ளதாகவும் சட்டம் ஒழுங்கு மற்றும் சட்டம் மற்றும் ஒழுங்கு விவகார அமைச்சர் அண்மையில் நாடாளுமன்றத்தில் தெரிவித்திருந்தார். இதன் அடிப்படையில் பார்க்கின்ற பொழுது சரிபாதிக்கு மேலான குற்றங்கள் தொடர்பில் தீர்வுகளை காண இயலாத நிலையே இந்த நாட்டில் நிலவுகின்றது என்பது புலனாகின்றது. அந்த வகையில் இவ்வாறான குற்றச்சாட்டுகள் தீர்க்கப்படாமல் அவை இழுத்தடிப்பு நிலைகளுக்கு உட்படுத்தப்படுகின்ற போது இக்குற்றங்களை இழைப்போருக்கு மேலும் மேலும் அக்குற்றங்களின் பால் செல்லக்கூடிய வாய்ப்புகளை ஏற்படுத்தப்படுகின்றன என்பதை நாம் அவதானத்தில் கொள்ள வேண்டும் என்பதையும் இங்கு நான் வலியுறுத்த விரும்புகின்றேன். இந்த நாட்டில் குறிப்பாக மகளிர் மற்றும் சிறுவர்களுக்கு எதிராக குற்றங்கள் வரவர அதிகரித்து வருவதே அன்றாடம் ஊடகங்களில் காணக்கூடியதாக உள்ளது. இவ்வாறான குற்றங்களால் எமது சமூகம் மிகுந்த பாதிப்புகளுக்கு உட்பட்டு வருவதையும் அவதானத்தில் கொள்ள வேண்டியுள்ளது. அதே நேரம் கடந்த கால யுத்தம் காரணமாக பாதிக்கப்பட்டு நிர்கதியான நிலையில் தங்களது வாழ்வாதாரங்களுக்கே அன்றாடம் போராடி கொண்டிருக்கின்ற எமது பெண்களுக்கு அரசு மற்றும் அரசு சார்பற்ற நிறுவனங்களின் மூலமான உதவி திட்டங்கள் பெற்றுக் கொடுப்பதில் கூட பாலியல் ரீதியான லஞ்சம் கோருகின்ற பல அதிகாரிகளின் செயல்பாடுகள் தொடர்பில் அண்மித்த காலங்களில் அறியக்கூடியதாக இருந்தது. எனவே இவ்வாறான வன்முறைகள் தொடர்பான குற்றச்சாட்டுகளை உடனடியாக விசாரித்து குற்றவாளிகளை இனம் காண்பதற்கும் அவர்களுக்கு எதிராக சட்ட நடவடிக்கைகளை மேற்கொள்வதற்கும் ஒரு தனிப்பட்ட பொறிமுறை அவசியமாகிறது என்ற விடயத்தை இங்கு முன்வைப்பதுடன் அதற்கு ஏதுவாக தனியான நீதிமன்ற கட்டமைப்புகள் உருவாக்கப்பட வேண்டியது அவசியமாகும். அந்த வகையில் கௌரவ அமைச்சர் சந்திராணி பண்டார் அவர்களால் முன்வைக்கப்பட்டிருந்த கோரிக்கைக்கு இணங்க சட்டமா அதிபர் தினக்களம் சிறுவர்கள் தொடர்பான வழக்குகளை விசாரிப்பதற்கு தனியான நீதிமன்றம் ஒன்றை அமைப்பதற்கான யோசனையை பிரதம நீதியரசருக்கு கையளித்திருப்பதாகவும் அறிய முடிகின்றது. அந்த வகையில் இந்த சிறுவர் நீதிமன்றம் தொடர்பான தற்போதைய நிலை என்ன என்பதை அமைச்சர் அவர்கள் தன்னுடைய நேரத்தில் அதை விளக்குவார் என்று நம்புகின்றேன். எமது நாட்டை பொறுத்தவரையில் நாட்டின் பொருளாதார வளர்ச்சியில் மகளிரின் பங்களிப்புகள் சேவைகள் அடிப்படையில் பாரிய அளவில் இருப்பதை மறக்க முடியாதுள்ளது. அந்த வகையில் வெளிநாட்டு தொழில் வாய்ப்புகள் பெருந்தோட்டத்துறை ஆடை தொழிற்சாலைகள் என மகளிரின் சேவைகள் தொடர்பிலான பங்களிப்புகளை அதிகமாக காணப்படுகின்றன என்பதை நான் இங்கு அவதானத்தில் கொண்டு வர விரும்புகின்றேன். அதே நேரம் இந்த மகளிரின் பங்களிப்புகள் நாட்டின் ஏனைய நிர்வாக கட்டமைப்புகளில் அதிகமாக காணப்படுவதில்லை என்றே தெரிய வருகின்றது. 1931 சர்வஜன வாக்குரிமையின் அடிப்படையில் ஒரு பெண் பிரதிநிதி தெளிவான நிலையில் 1977 168 நாடாளுமன்ற உறுப்பினர்களை கொண்ட நாடாளுமன்றத்தில் 11 பெண் உறுப்பினர்கள் உள்ளடங்கி இருந்தனர். கடந்த 2015 பொது தேர்தலில் 225 நாடாளுமன்ற உறுப்பினர்கள் தெரிவான நிலையில் 13 பெண் உறுப்பினர்களே உள்ளடங்குகின்றனர். அதாவது இன்று 5.8% வீதமான பெண்களே நாடாளுமன்றத்தை பிரதிநிதித்துவப்படுத்துகின்றனர். எமது நாட்டில் மகளிர் பற்றிய ஆய்வுகளை சில அரசு சார்பற்ற நிறுவனங்கள் அடிக்கடி நடத்துகின்றன. இவ்வாறான சந்தர்ப்பங்களில் தமக்கு சட்டத்தில் இடமில்லை என பல பெண்கள் கூறி வருவதாகவும் உள்ளூராட்சி சபைகள் பற்றி கூட பல பெண்கள் அறியாமல் இருப்பதாகவும் தெரிய வருகிறது. அந்த வகையில் 1946 கொண்டு வரப்பட்ட உள்ளூராட்சி சபை சட்டத்திற்கு தற்போது திருத்த சட்டம் கொண்டு வரப்பட்டுள்ளதால் இவ்வாறான துறைகள் உட்பட பல்வேறு நிர்வாக கட்டமைப்புகள் குறித்து மகளிருக்கு தெளிவுபடுத்தக்கூடிய விழிப்புணர்வு திட்டங்களை ஏற்படுத்துவதற்கும் நிர்வாக கட்டமைப்புகள் தொடர்பில் பெண்கள் அதிகமான ஈடுபாடுகளை கொள்வதற்கு உரிய நடவடிக்கைகளை முன்னெடுப்பதற்கும் இந்த அமைச்சு நடவடிக்கை எடுக்க வேண்டும் என கேட்டுக்கொள்கின்றேன். அதே நேரம் கடந்த கால யுத்தம் காரணமாக வடக்கு மற்றும் கிழக்கு மாகாணங்களில் தற்போது சுமார் 80,000 மேற்பட்ட பெண் தலைமைத்துவ குடும்பங்கள் வாழ்ந்து வருகின்றன. இவ்வாறு குடும்பங்களை தலைமையேற்று வாழ்ந்து வருகின்ற பெண்கள் சமூக பாதுகாப்பின்மை காரணமாகவும் சமூக வழிகாட்டல் ஒழுங்குற இல்லாத நிலையிலும் பாரிய பொருளாதார நெருக்கடிகளுக்கு மத்தியிலுமே வாழ்ந்து வருகின்றனர் என்பதை நான் மீண்டும் இந்த சபையில் வலியுறுத்த விரும்புகின்றேன். எனவே இந்த பெண்களுக்கு சமூக பாதுகாப்பை உரிய முறையில் வழங்குவதற்கும் உரிய முறையில் ஒழுங்கான சமூக வழிகாட்டல்களை மேற்கொள்வதற்கும் அதே நேரம் தற்போதுள்ள அரசு நிவாரண திட்டங்களால் அந்த பெண்களது பொருளாதார பிரச்சனைகளை உரிய முறையில் போதிய அளவு தீர்க்க முடியாது என்பதால் இந்த பெண்களது பொருளாதார நிலையை போதிய அளவில் உயர்த்தும் நோக்கில் ஒரு விசேட திட்டம் ஒன்றை வகுத்து அதனை நடைமுறைப்படுத்துவதற்கும் அத்துடன் வடக்கு கிழக்கு மாகாணங்களில் பல்வேறு நெருக்கடிகளுக்கு மத்தியில் வாழ்ந்து வருகின்ற புனர்வாழ்வு அளிக்கப்பட்ட முன்னாள் பெண் போராளிகள் தொடர்பில் விசேட அவதானம் செலுத்த வேண்டியுள்ளதையும் நான் இங்கு குறிப்பிட விரும்புகின்றேன். இவர்களும் குடும்பங்களை பொறுப்பேற்றுள்ள பெண்களுக்கும் இயலுமான வரையில் இவர்களது தகமைகளுக்கு ஏற்ற வகையில் தொழில் வாய்ப்புகளை ஏற்படுத்தி கொடுப்பதற்கும் சுயதொழில் முயற்சிகளின்பால் இவர்களை ஈர்த்து அதற்கான உதவிகளை மேற்கொள்வதற்கும் சமூகத்தில் உரிய பாதுகாப்பு வெளிப்பூட்டல்களை மேற்கொண்டு சமூகத்தில் அவர்களது கௌரவத்தை நிலைநிறுத்துவதற்கும் அதே நேரம் பல்வேறு சமூக குற்றங்கள் தொடர்பில் சிறை தண்டனைகளை அனுபவித்து வருகின்ற பெண்களில் பலரும் சமூகத்தில் உரிய வரவேற்புகளை பெறக்கூடியவர்களாக இல்லாத நிலையில் அவர்களை பராமரிப்பதற்கான கட்டமைப்புகள் இருந்தும் அது தொடர்பில் உரிய தெளிவின்மை காரணமாக அப்பெண்கள் இந்த வாய்ப்புகளை தவறவிடுகின்ற நிலையும் காணப்படுகின்றது. எனவே இது தொடர்பில் உரிய விழிப்பூட்டல்களை மேற்கொள்வதற்கும் உரிய ஏற்பாடுகளை மேற்கொள்ள நடவடிக்கை எடுக்குமாறு கௌரவ அமைச்சர் சந்திராணி பண்டார அவர்களை கேட்டுக்கொள்கின்றேன். கடந்த காலத்தில் மகளிர் விவகாரங்கள் தொடர்பிலான அமைச்சர் பொறுப்பினை ஒரு பெண் அல்லாதவர் வகித்ததாலோ என்னவோ பெண்கள் தொடர்பிலான பல பிரச்சனைகள் தீர்க்கப்படாத நிலை காணப்படுகின்றது என தெரிய வரும் நிலையில் தற்போது தாங்கள் அதற்கு பொறுப்பான அமைச்சராக நியமனம் பெற்றிருப்பது தொடர்பில் எனது வாழ்த்துக்களையும் இந்த சந்தர்ப்பத்தில் தெரிவித்துக் கொள்ள விரும்புகின்றேன். அதே நேரம் வடக்கு கிழக்கு மாகாணங்களை பொறுத்தவரையில் கல்வி கற்க முடியாத நிலையில் சிறுவர்கள் பலர் காணப்படுகின்றனர். ஐக்கிய நாடுகள் சபையின் 1989 ஆண்டு சிறுவர் உரிமைகள் பற்றிய கொள்கையானது 18 வயதுக்குட்பட்ட அனைவரும் சிறுவர்களே என குறிப்பிடப்பட்டுள்ள நிலையில் இந்த வயது எல்லைக்குட்பட்ட பல சிறுவர்கள் அப்பகுதியில் கல்வி நடவடிக்கைகள் ஈடுபடுவதை தவிர்த்து பல்வேறு சமூக விரோத செயல்பாடுகளின்பால் ஈர்க்கப்படுகின்ற வகையிலான ஒரு நிலையை காணக்கூடியதாக இருக்கின்றது. அதே நேரம் வறுமை நிலை காரணமாக பல சிறுவர்கள் பல்வேறு தொழில்களில் ஈடுபட்டு வருகின்ற நிலையும் நாட்டில் காணப்படுகின்றது. இந்த நிலையிலும் மாற்றங்கள் கொண்டு வர வேண்டிய தேவை இருக்கின்றது. இவ்வாறான குடும்பங்களை இனங்கண்டு அவற்றின் வாழ்வாதாரங்களுக்கான வழிகளை ஏற்படுத்தி கொடுக்கின்ற அதே நேரம் இந்த சிறுவர்களை கல்வியின் பால் கொண்டு வரத்தக்க ஏற்பாடுகள் தேவை என்பதையும் சுட்டிக்காட்ட விரும்புகின்றேன். எனவே இவர்களை இந்த சமூக சீர்கேட்டு விடயங்களின் பால் தள்ளாத வகையிலும் தொழில்துறைகளின் செல்ல சந்தர்ப்பங்கள் ஏற்படாத வகையிலும் அவர்களை நேர்வழிப்படுத்தி கல்வியின் பார் ஆர்வம் காட்டக்கூடிய வகையிலான ஒரு விழிப்புணர்வு திட்டத்தை இந்த அமைச்சு மேற்கொள்ள வேண்டும் என கேட்டுக்கொள்கின்றேன். அதே நேரம் இந்த நாட்டில் காணப்படுகின்ற பல சிறுவர் பராமரிப்பு நிலையங்கள் உரிய முறையில் பராமரிக்கப்படாத நிலையில் கவனிப்பாரற்ற நிலையிலே காணப்படுவதால் இது தொடர்பில் கௌரவ அமைச்சர் அவர்கள் உரிய அவதானம் செலுத்த வேண்டும் என்று கேட்டுக்கொள்கின்றேன். என்னுடைய இந்த அமைச்சு தொடர்பாகவும் என்னுடைய ஆதங்கங்கள் என்னுடைய கருத்துக்கள் தொடர்பாகவும் நான் சொல்லப்பட்ட விடயங்களை அமைச்சர் அவர்கள் கருத்தில் எடுத்துக் கொள்வார்கள் என்று நம்புகின்றேன்.
நன்றி. கரு மந்திரி துமனி ஸ்ரீயானி விஜய விக்ரம முத்துமாட்ட தா துணாய் வினாடி தியனோ
கரு மூலாசனருடு மந்திரி துமனி மேரட்டே ஜனகஹனேன் 52%කට ආසන්න ප්‍රතිශතයක් දරන කාන්තාවන් පිළිබඳවත් ඒ වගේම දරුවන් පිළිබඳවත් විශේෂයෙන්ම ඊට අදාළ අමාත්‍යංශවල වැය ශීර්ෂයන් යටතේ කතා කරන්නට ලැබුණු අවස්ථාව ඉතාමත් වටිනවා. මම විශේෂයෙන්ම මම වෙන උත්තර දෙන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් අජිත් පී පෙරේරා ඇමතුමා මහා මේ අමාත්‍යාංශය යටතේ ආරම්භ කරපු අයවැය විවාදයේදී කාන්තාවන් සහ දරුවන් ගැන නෙමෙයි කතා කරේ ආණ්ඩුවේ අල්ලස දූෂණයට එරෙහිව සටන් වැදීමට විරුද්ධව තමයි ඔහු කතා කරේ මම අහනවා ප්‍රශ්න තුනක් මහා බැංකුවේ වංචාව හොරකමක් නෙවෙයිද ඒ වගේම බැසිල් රාජපක්ෂ හිටපු ඇමතුමාට නාමල් රාජපක්ෂ හිටපු මන්ත්‍රීතුමාට පවරපු නඩුවල මදයක් තියෙනවද කියලා මම ඒ ප්‍රශ්න තුන විතරක් අහන්න කැමතියි ඊළඟට මම විශේෂයෙන්ම අද කාන්තා කටයුතු අමාත්‍යාංශය ගැන කතා කරනකොට ඒ අමාත්‍යාංශයට වෙන් කරන ලද මුදල ඉතාමත් සීමිත මුදලක් තමයි වෙන් කරලා තියෙන්නේ කලින් මිලියන 10000ක් වෙන් කරපු එක අද මිලියන 2600යි 125යි ලැබිලා තියෙන්නේ ගරු ඇමතුමනි ඒ වගේම කාන්තා සංවර්ධන වැඩසටහනට 2014 අවුරුද්දේ මිලියන 137ක් වෙන් කළා තියෙනවා 2015 මිලියන 24ක් වෙන් කළා තියෙනවා 2016 17 නැහැ ඒ වගේම කාන්තා හිංසන සහ ළමා අපයෝජන මර්ධනය කිරීමේ ආයෝජනය මූලධන වියදම් විදියට 2014 මිලියන 399ක් වෙන් කරා 2015 මිලියන 142ක් වෙලා තියෙනවා 2016 මිලියන 50යි 2017 මිලියන 60යි ඉතින් මේවා විශේෂයෙන්ම විශාල අඩුවීමක් මේ අයවැය ප්‍රතිපාදනවල තියෙනවා ඒ වගේම ගැබිනි මව්වරුන්ට දෙන සහනාධාරයත් කප්පාදුවකට ලක් වෙලා තියෙනවා තුනෙන් එකකට කිට්ටු ප්‍රමාණයක කප්පාදුවක් ඉතින් මේ විදියට කාන්තාවන්ට සහන සලසන්න කාන්තාවන් ගැන කතා කරන මේ ආණ්ඩුව කාන්තාවන්ට සහ දරුවන්ට සහන සලසන්නේ කොහොමද කියන කාරණේ අපි අහන්න කැමතියි ඒ වගේම කාන්තා නියෝජනය වැඩි කරනවා කියලා පනතක් සම්මත කරා අපි ඒකට සතුටුයි හැබැයි ඡන්දයක් නැහැ දැන් අවුරුදු දෙකක් විතර වෙනවා පළාත් පාලන දෙහිකට ආසන්නයි පළාත් පාලන ආයතන විසිරුව ඇරලා පනතක් සම්මත කරගත්තට වැඩක් නැහැ ඡන්දයක් තියන්නේ නැත්තම් ඉතින් ඒ නිසා ඒ කාන්තා නියෝජනයේට තැන දෙන්න ඒ කටයුතු කරන්න කියන ඉල්ලීම මම කරනවා ඒ වගේම විශේෂයෙන්ම අද විශේෂයෙන්ම දරුවන් සම්බන්ධයෙන් ඇත්තටම දරු සභාපතිතුමනි අපේ රටේ තියෙන ලොකු ඛේදවාචකයක් දරුවන් සම්බන්ධයෙන් හිංසන වැඩි වෙලා තියෙනවා ඒ වගේම අපයෝජනය ව්‍යභිචාරය කියන මේ දරුවන් සම්බන්ධයෙන් තියෙන ස්ත්‍රී දූෂණය මේවා එන්න එන්නම වැඩි වෙලා තියෙනවා මේ සංඛ්‍යාලයකට එකක්වත් අඩු වෙලා නැහැ කාන්තාවන් සම්බන්ධයෙන් උත් එහෙමයි ඉතින් ඒ නිසා මේ රට අපි මොනව කතා කරත් මේ දරුවන්ගේ ආරක්ෂාව රැකවරණය සම්බන්ධයෙන් අපිට සතුටුදායක තැනක අපි ඉන්නවයි කියලා අපිට කියන්නට බෑ පොලිසිය ළමා ආරක්ෂක අධිකාරිය අධිකරණය හැම ආයතනයක්ම මේ එකතු වෙලා මේ දරුවන්ගේ අයිතිවාසිකම් හැම ආයතනයක්ම එකතු වෙලා කටයුතු කරන්නට ඕනේ. ඒ වගේම හැම පුරවැසියෙක්ම මේ හැම දරුවෙක්ම තමන්ගේ දරුවෙක් විදියට සලකලා වැඩිහිටියන් දරුවෙකුට හානියක් විනාශයක් හිංසනයක් අපරාධයක් වෙන යන තැනකදී දරුවෝ රැකබලා ගන්න සංස්කෘතියක් මේ රටේ ඇති වෙනකන් මේ අපරාධ අඩු කරගන්නට අපිට පුළුවන් කමක් ලැබෙන එකක් නැහැ. මට එකින් එක කතා කරන්න ලොකු වෙලාවක් නැහැ. පහුගිය දිනවල මහා ඛේදවාචකයන් වුණාර පොඩි දරුවන්ට ස්ත්‍රී දූෂණය කරලා මරලා දාපු අවස්ථා අපි දැක්කා. ඒ වගේම මේ බස් රථයක අද යන්න විදියක් නැහැ කාන්තාවන්ට. කාන්තාවන් හිංසනෙට ලක් වෙනවා. ගෑල් ළමයෙකුට වාහනේ පොදු ප්‍රවාහන සේවයේ ගමන් කිරීමට මම දැක්ක මේ පහුගිය දිනවල පත්තරේ අවුරුදු 18ක දරුවෙක් දහටක් කියන්නේ ළමෙක් අරන් ගිහිල්ලා බස් එකේ ඩ්‍රයිවර් කොන්දොස්තරයි මේ දරුව අරන් ගිහිල්ලා නියමිත තැන බස්සන්න නැතුව ඒ දරුව දූෂණය කළා තියෙනවා. ඉතින් මේ වගේ මේ රටේ සිදුවෙන මේ අපරාධ සම්බන්ධයෙන් විශේෂයෙන්ම නීතිය දැඩියව ක්‍රියාත්මක කරන්න ඕනේ. නීතිය දඬුවම් දීම ඉක්මන් කරන්නට ඕනේ. ඉක්මනින් නඩුව අහන්නට ඕනේ. ඒ වගේ කරුණු කාරණා රාශියක් තියෙනවා. ඒ වගේමයි දරුවන් ගැබ් ගැනීම සම්බන්ධ තත්ත්වය. විශේෂයෙන්ම අපේ රටේ නීතියේ ලොකු හිඩැසක් අපි හැමදාමත් කතා කරා. මේ සම්බන්ධයෙන් විශේෂයෙන් අපේ ඕවර්සයිට් කමිටි එක ඒ සම්බන්ධයෙන් හොයලා බැලුවා. අවුරුදු 16 දක්වා දරුවන්ට ව්‍යස්ථාපිත ස්ත්‍රී දූෂණය කියන අපරාධය යටතේ හොරෙකවරණයක් තියෙනවා. 16යි 18යි අතර දරුවන් සම්බන්ධයෙන් අපේ රටේ නීතියේ හිඩැසක් තියෙනවා. ඕන අපරාධකාරයෙකුට මේ ළමෙක් නමුත් ඒ ළමයට ළමා අයිතිවාසිකමක් හෝ මන් දන්නේ දරුවෙකුට ළමයෙක් විදියට සලකනවා නම් අපි ඒ ළමයට ළමයෙක් විදියට රැකවරණය දෙන්න ඕන රටක් විදියට. හැබැයි මේ ළමයට තමන්ගේ ජීවිතය ගැන ලිංගිකත්වය ගැන තීරණ ගැනීමේදී ළමයෙක් විදියට නෙමෙයි පුරවැසියෙක් අවුරුදු 18ට වැඩි කෙනෙක් විදියට සලකන නීති රාමුවක් ඉබේම ගොඩනැගිලා තියෙනවා. ඉතින් මේක ලොකු ප්‍රශ්නයක්. අපි පහුගිය දවස්වල විශේෂයෙන්ම මේ මේ ප්‍රශ්නය මේ ලංකාවේ තියෙන නොවිසඳුණු බැරෑරුම් ප්‍රශ්නයක් විදියට මම නීති ශාස්ත්‍රයේ කටයුතු කරන කෙනෙක් විදියට දකිනවා. අපි 11 Women Ministers and Parliamentarians Conference එකට සහභාගී වුණා. එහිදී විශේෂයෙන්ම අපි දැක්ක දෙයක් තමයි ඉතින් මේ ලෝකයේ අනිත් රටවල් මේ ප්‍රශ්නේ ඒත් මේ වගේම තියාගෙන ඉන්නවා. හැබැයි ඒ රටවල් වල මේ දරුවන්ට දරුවන් ලැබෙන එක වළක්වන්න පියවර අරන් තියෙනවා. දරුවෙකුට දරුවෙක් ලැබෙනවා කියන්නේ තව දරුවෙක් අයවහජ දරුවෙක් බිහි වෙනවා. ඉතින් ඒ නමුත් අපේ රටේ තියෙන ආගමික සංස්කෘතික සමාජීය ආකල්පමය සංකල්පත් එක්ක ලෝකයේ අනිත් රටවල් පාවිච්චි කරන ගබ්සා වගේ නීති තත්ත්වයකට ගෙන යාමේ ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒක නිසා අපි මේ ගැටලුව විසඳන්නට අපි කාන්තා කටයුතු ඇමතුමියගෙන් යෝජනා කරනවා ඉල්ලා සිටිනවා.
කරු මන්ත්‍රීතුමියනි, ඔබතුමාට විනාඩි 4ක් තියෙනවා.
විශේෂ කමිටුවක් හෝ තේරීම්කාරක සභාවක් හෝ පත් කළා මේ සමාජයේ ගැටලුව විසඳන්නට අපි කටයුතු කළ යුතු වෙනවා. ඒ වගේම අද මේ වෙනකොට පොලිසිය සාමාන්‍යයෙන් අපේ කාන්තාවන්ගේ සහ මේ දරුවන්ගේ අයිතිවාසිකම් රකින්න පොලිස් නිලධාරීන් නිලධාරිනියන් විශේෂයෙන් මැදිහත් වෙනවා. මට ලැබුණා පොලිස් නිලධාරිනියන්ගේ ප්‍රශ්නයක් තියෙනවා. මේ අයටත් උසස් සීන් නැහැ. අද පොලිස් සේවයේ 80,000ක් ඉන්නවා කාන්තා පොලිස් නිලධාරිනියන්ට. හැබැයි එක පොලිස් කාන්තා අධිකාරී තනතුරු දෙකකුත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරු එකකුත් පොලිස් ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුරු 15ක්. මේකෙදී විශේෂයෙන්ම කාන්තාවන් සම්බන්ධයෙන් කටයුතු කරද්දී පොලිස් කාන්තාවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමත් වැදගත් කාරණයක්. මොකද ඒ අය සතුටෙන් සේවය කරන්නට ඕනේ. ඒ අයට සැටිස්ෆැක්ෂන් එකක් තියෙන්නට ඕනේ. තමන්ගේ වෘත්තිය පිළිබඳ විශේෂයෙන් ඒ අයගේ තියෙන විෂමතා නැති කරන්නට ඕනේ. ඒ වගේම ඊයේ පෙරදා උපපොලිස් සේවයේ උසස් වීම තනතුරු දෙන්න ඉන්ටර්වයුව කරනවා. හැබැයි 80 ගණන් වල ඉඳන් 85 86 ඉඳන් සේවයට බැඳිච්ච උපපොලිස් තනතුරේ අය නිත්‍ය පොලිස් සේවයට අන්තර්ග්‍රහණය කරා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා 2006 දී. නමුත් මේ ඉන්ටර්වයුව එකේදී අසාධාරණයක් වෙලා තියෙනවා. පොලිසිය තුලත් බෙදීමක් ඇති වෙලා තියෙනවා. මේ සේවයට දුන්නු අයිතිවාසිකම් සේවයට බැඳුණු දවසේ ඉඳන් දීලා උපපොලිස් සේවයට සාධාරණත්වය ඉටු කරන්නේ කියන කාරණේ මම මෙහිදී කියනවා. ඒ වගේම විශේෂයෙන් මේ රටේ අද බැරෑරුම් ප්‍රශ්නයක් තියෙනවා වෝවිඩෝස්ලා සම්බන්ධයෙන්. යුද්ධය නිසා වැන්දඹුවන්නුණු කාන්තාවන් සහ දරුවන් සම්බන්ධයෙන් අසහනය ඒ අයගේ රැකවරණය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඒ සම්බන්ධයෙන් විශේෂයෙන්ම අනාගතයේ ඉදිරියේ අපේ රටේ විශේෂ වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි. ඒ වගේම අද අපි කවුරුත් බලාපොරොත්තු නොවන තත්ත්වයකට මේ රට ළඟා වෙලා තියෙනවා. ඒඩ්ස් වලට උඩගෙඩි දෙන ලිංගික ශ්‍රමික කාන්තාවෝ 15385. ගරු කාරක සභාපතිතුමනි, විශේෂයෙන්ම HIV ඒඩ්ස් වෛරසය පැතිරවීමට වැඩි දායක වන අවදානම් කාණ්ඩයක් වශයෙන් සැලකෙන ලිංගික ශ්‍රමික කාන්තාවන් 12329 15835 අතර සංඛ්‍යාවක් මේ රටේ ඉන්නවයි කියලා සමීක්ෂණයකින් හොයාගෙන තියෙනවා. හැබැයි රාජ්‍ය නොවන සංවිධානවල තොරතුරු වලට අනුව මේ රටේ 104,000 මේ ලිංගික ශ්‍රමික කාන්තාවෝ ඉන්නවා. අද මේ ආණ්ඩුව බදු පිට බදු ගහලා මේ රටේ ජනතාවට දැන් ජීවත් වෙන්න විදියක් නැති කරලා කෑම බීම ටික පවා සපය ගන්න නොහැකි තත්ත්වයක ඉන්නකොට
කරු මන්දරතුමියනි,
තත්ත්වය දෙගුණ
කාල අවසානයි.
මේ අවසන් කරන්න දෙන්න ගරු සභාපතිතුමනි, මේ තත්ත්වය දෙගුණ තෙගුණ වෙනවා. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම මේ ප්‍රශ්නේ විසඳන්නට අපි සුරංගනා කතා කියලා වැඩක් නැහැ. මේක අපේ රටේ ප්‍රශ්නයක්, මේක මුළු රටටම බලපාන ප්‍රශ්නයක්. කාන්තා ඇමතිතුමිය මේක පොලිසිය එකක් හදලා ප්‍රතිපත්තියක් හදලා මේ කාන්තාවන් වෙනුවෙන් මැදිහත් වෙන්නට ඕනේ. නැති වුණොත් මේ රට දරුණු විනාශයකට ලක් වෙනවා. ඉතින් ඒ නිසා කාන්තා කටයුතු සහ ළමා කටයුතු සම්බන්ධයෙන් කතා කරන්නට බොහොම කරුණු තිබුණත් අපිට පාර්ලිමේන්තුව තුළ වෙන් වෙන කාල සීමාව ඉතාමත් මදි ගරු සභාපතිතුමා. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම මේ අමාත්‍යාංශයේ 152%කට වැඩි ප්‍රතිශතයක් නියෝජනය කරනවා නම් දවසක් දෙකක් අපිට දෙන්න ඕනේ. අපිට මේ ප්‍රශ්න කතා කරන්නට, අපේ කාන්තාවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරන්නට කටයුතු කරන්නට අවස්ථාව ලබා දෙන විදිහ වැඩපිළිවෙලක් පාර්ලිමේන්තුව තුලත් මීට වඩා සිදු විය යුතුයි කියන යෝජනාව කරමින් මම නිහඬ වෙනවා. ස්තුතියි.
බොහොම ස්තුතියි. කරු මන්දරතුමියනි, ඩොක්ටර් සුදස්සිනි පෙනාණ්ඩපුල්ලේ.
මුලින්ම ස්තුතිය පළ කරනවා අද කාන්තාව හා ළමයින්.
ඕඩර් ප්ලීස්. ඩිපුටි ස්පීකර් ටු ද චේර්.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, බොහොම ස්තුතියි කාලය වෙන් කර දීම පිළිබඳව. මම හිතන්නේ කාන්තාව මේ රටේ මට කලින් කතා කරපු අයකව 151.5 කාන්තාව ඉන්නවා. ඒ වගේම දරුවෝ අවුරුදු 18ට දරුවෝ ගත්තොත් දළ වශයෙන් 128ක ප්‍රතිශතයක් ඉන්නවා. ඉතාමත්ම වැදගත් කොට්නාසයක් ගැන කතා කරන්න මම හිතනවා පැය දෙකමාරක් වගේ කාලයක් තමයි වෙන් කරලා තියෙන්නේ. විශේෂයෙන්ම මම අද කාන්තාවගේ තත්ත්වය භූමිකාව පිළිබඳව මම සාධනීය විවේචනයක් කරන්න බලාපොරොත්තු වෙනවා. කිසිම පක්ෂයකට ආණ්ඩුවකට එල්ල කරන විවේචනයක් නෙමෙයි. නමුත් කාන්තාවක් හැටියට කාන්තාව ශ්‍රී ලංකාවේ කාන්තාව ඉන්න තැන ගැන පොඩ්ඩක් සාධනීය විවේචනයක් කරන්න කැමති. විශේෂයෙන්ම අපි අද කාන්තාව ගත්තම අධ්‍යාපනයේ සෞඛ්‍ය අතින් අපි බොහොම ඉදිරියෙන් ඉන්නවා. ප්‍රාථමික, ද්විතීක, තෘතීක ගත්තත් අද වැඩිපුර කාන්තාව ඉන්නවා. නමුත් අද ශ්‍රම බලකාය ගත්තොත් 135 කාන්තාව ඉන්නේ, 165ක් ඉන්නවා අද පිරිමි අය. මේ ශ්‍රම බලකායේ 135 තුලත් අද කාන්තාව බොහෝම ඉන්නේ පල්ලැහැ රස්සාවල් කරන, විශේෂයෙන්ම විදේශීය ශ්‍රමිකයන් හැටියට ඇඟලුම් කර්මාන්තයේ නියැලෙන කාන්තාව හැටියට. ඒ වගේම තමයි වැවිලි සමාගම්වල විශේෂයෙන්ම තේදලු නෙලන කාන්තාව හැටියට විශාල විදේශ විනිමයක් අද රටට ගෙනල්ලා දෙනවා. නමුත් අද 135ක් ඉන්නේ කාන්තාව. හැබැයි 165ක් ඉන්නවා පිරිමි අය. ඒ වගේම තමයි අද වැඩිපුර කාන්තාව විශ්වවිද්‍යාලවලට යනවා. හුඟක් කාන්තාව විශේෂයෙන්ම කලාක්ෂේත්‍රයේ ගත්තම අද 23,000ක් විතර ගැහැණු ළමයි කලාක්ෂේත්‍රයේ ඉන්නවා. 6,000යි පිරිමි ළමයි ඉන්නේ. එතකොට මේ 23,000ට කලා උපාධිය ගත්තට අද රැකියාව වෙළඳපොලේ සුරක්ෂිතභාවයක් නැහැ. ඒවගේම හැබැයි ඒවගේම අසමානතා තියෙන ඉංජිනේරු ක්ෂේත්‍රයේ ගත්තම අද පිතෘමූලික සමාජයේ විශේෂයෙන්ම පුරුෂයා බලවත් කියන ආකල්පයක් එක්ක ඉන්න සමාජය තුළ අද ඉංජිනේරු ක්ෂේත්‍රයේ ඒවගේම තමයි වෘත්තීය පුහුණු අධ්‍යාපනයේ ඒ තාක්ෂණ විෂයට අද කාන්තාව මේ ගැහෙන දරුවෝ අද යොමු වෙන්නේ නැහැ. නිසා රජයක් හැටියට අපි ඉල්ලලා හිටිනවා අපේ ඇමතිතුමියගේ මේ සඳහා විශේෂ වැඩපිළිවෙලක් යොදලා අනිවාර්යෙන් අඩු ගන්න 30%වත් මේ දැරිවියනොත් මේ ක්ෂේත්‍රයට යොමු කරන්න කියලා. මොකද මේ ක්ෂේත්‍රවල තමයි රැකියාව තියෙන්නේ. ඒ වගේම තමයි මේ ජනල් ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ සමීක්ෂණය 2015 සමීක්ෂණයේ ආර්ථික වශයෙන් ක්‍රියාශීලී ජනගහනයේ පුරුෂයෝ 64%, මම කලින් සඳහන් කරා 36%. හැබැයි ආර්ථික වශයෙන් ක්‍රියාශීලී නොවන ජනගහනයේ 75%ක් ඉන්නේ කාන්තාව. මේ ගෙදර ඉන්න කාන්තාවටත් ආර්ථික වටිනාකමක් දෙන්න මේ ගෙදර ඉන්න කාන්තාව නිකන් ඉන්නේ නැහැ. මේ මේ සමාජයට මේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලැබලා දෙනවා. හැබැයි මොවුන්ට කිසි පිළිගැනීමක් නැහැ, කිසි වටිනාකමක් නැහැ. ඒ නිසා මේ සංගණනවලදී මේ ගෙදර ඉන්න කාන්තාව දරුවෝ රැකබලා ගැනීම, ගෙදර ආර්ථික කටයුතු කළමනාකරණය කර ගැනීම, ගෙදර අනිකුත් වැඩ කටයුතු වල යෙදෙන කාන්තාවටත් ආර්ථික වටිනාකමක් දෙන්න අපි කටයුතු කරන්න ඕනේ. ඒක මං හිතන්නේ එහෙම ලොකු අසාධාරණයක්. මොකද අද මේ කාන්තාව ගිහිල්ලා රැකියාවක් කරනකොට ඒ ගෙදර කටයුතු වෙනුවෙන් වෙනත් සේවිකාවක් හෝ සේවකයෙක් යොදවනකොට ඔවුන්ට ආර්ථික වටිනාකමක් යෙදෙනවා. හැබැයි මේ ගෙදර ඉඳගෙන මේ විශාල කාර්යභාරය කරන කාන්තාවට ආර්ථිකමය වටිනාකමක් දෙන්න ඒ නිසා ජනසංඛ්‍යා ලේඛනයේ මේ වෙනස් කළ යුතුයි කියලා මම යෝජනා කරනවා. ඒ වගේම තමයි අද අපි 2013 කරපු සමීක්ෂණයේ ගෝලීය කාන්තා පුරුෂ සමාජ භාවමේ සමානතා දර්ශකය බලනකොට අසමානතා දර්ශකය අපි ඉන්නේ 75 වෙනි තැන. මෙතනදී බලලා තියෙන විශේෂයෙන් ප්‍රජනක සෞඛ්‍ය, දේශපාලනික සහ අධ්‍යාපනික වශයෙන් සවිබල ගැනීම සහ ශ්‍රම බලකායේ සහභාගිත්වය. අපි හුඟක් ආසියානු කලාපයේ, දකුණු ආසියාතික කලාපයේ අපි ඉදිරියෙන් හිටියට ගෝලියව ගත්තම අද ලංකාව ඉන්නේ බොහොම අඩු තැනක. ඒ නිසා අපි සතුටු වෙනවා 2020 වෙනකොට ශ්‍රම බලකාය කාන්තා 35-40 දක්වා වැඩි කිරීමට මේ අයවැයෙන් හොඳ සාධනීය කාරණා ඉදිරිපත් කරලා තියෙනවා. විශේෂයෙන්ම අපි සතුටු වෙනවා දිවාසුරකම් මධ්‍යස්ථාන ස්ථාපිත කරන්න යෝජනාවක් තියෙනවා. මේ සඳහා රජයේ අනුග්‍රහකත්වය ඉතාමත්ම වැදගත් වෙනවා. මේ කාන්තාවට තමයි සම්පූර්ණ බර දීලා තියෙන පවුල රකින්න, ගෙදර වැඩ කටයුතු කරන්න. ඒ නිසා රටේ ආර්ථිකයට මේ කාන්තාවගේ දායකත්වය ලබා ගන්නේ නැහැ. ඒ නිසා අද රටක් හැටියට අපිට ඉස්සරහට යන්න බැරි වෙනවා. අපි මේ වෙනුවෙන් රජයක් හැටියට විශේෂ ක්‍රියාදාමයක් කරන්න බැරි වුණ 2130 වෙනකන්ුත් මේ ආර්ථිකයට කාන්තාවගෙන් ලබා ගන්න පුළුවන් උපරිම දායකත්වය ලබා ගන්න බැරි වෙනවයි කියලා මම දැක්කා ළඟදී කරපු පරීක්ෂණයකදී. ඒ නිසා අපි විශේෂයෙන්ම මේ ගැන අපේ කාන්තා ඇමතුමියගේ අවධානය යොමු කරන්න අපි කටයුතු කරා. ඒ වගේම තමයි විශේෂයෙන් අපි මතක් කරන්න ඕනද වයස්ගත ජනගහනය ශීඝ්‍රයෙන් වැඩි වෙනවා. 112%ක් දැනට වයස්ගත ජනගහනය 2030 වෙනකොට 124%ක් දක්වා දෙගුණ වෙනවයි කියලා අපේක්ෂිතයි. මේ වයස්ගත ජනගහනය වැඩිපුර ඉන්නේ කාන්තාව. අද කාන්තාවගේ ආයු කාලය අවුරුදු 79.6යි, පුරුෂයන්ගේ 72.4ක්. එතකොට මේ වයස්ගත ජනගහනයේ ඉන්න මේ කාන්තාවන්ට අද සමාජ ආරක්ෂණ ක්‍රමයක් නැහැ. ඒ තුළ නොයිකුත් ගැටලු මතුවෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ කාන්තාව වෙනස්කොට සැලකීමට ලක් වෙන්න පුළුවන්. අපි විශේෂයෙන් අපි මතක් කරන්න ඕන ආසියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදයේ ළඟදී සම්මන්ත්‍රණය තිබුණ 11 වෙනි කාන්තා අමාත්‍යවරුන්ගේ සහ මන්ත්‍රීවරුන්ගේ ඒ සම්මන්ත්‍රණයේදී මූලික තේමා වුණේ කාන්තා පුරුෂ සමානතාවය තහවුරු කරන්න කියලා. එහෙම නැති වුණොත් රටවල් හැටියට ඉස්සරහට යන්න බෑ. ඒ වගේ විශේෂයෙන්ම කාන්තාවන්ව සහ ගැහැණු දරුවන්වත් එකතු කරගෙන රටේ සංවර්ධනය ගෙනියන්න කියන බව තමයි එහි තේමා වුණේ. ඒ වගේම මේ දැන් තිරසල සංවර්ධනය සඳහා 5 වෙනි අරමුණ වල තියෙන මේ කාන්තා පුරුෂ සමාජ භාව මේ සමානතාවය ශක්තිමත් කරන්න කියලා. හැබැයි අද අපේ රටේ වෙනකොට අපි විශේෂයෙන්ම අපේ විශාල ගැටලු තියෙන බව අපි මතක් කරන්න ඕන. විශේෂයෙන්ම Convention on the Elimination of Discrimination, all sorts of discrimination against women. එන කාන්තාවට වෙනස් ආකාරයේ සැලකීම් පිළිබඳ ප්‍රඥාප්තිය අපි 1981 අපි අත්සන් කරලා තියෙනවා. හැබැයි 1981 අපි අස්සම් කරවට මේ රටේ නීතියක් හැටියට බලාත්මක කරන්න අවශ්‍ය කරන නීති නීති සම්පාදනය කරන්න අවුරුදු 35ක් ගිහිල්ලා අපිට හැකියාව ලැබිලා නැහැ. ඒක ඒක කාන්තා මේ කාන්තාවන්ට වෙච්ච ලොකු අසාධාරණයක් හැටියට අපි දකිනවා. ඒ වගේම තමයි විමෙන්ස් කාන්තාවගේ අයිතිවාසිකම් පිළිබඳව නීතියක් 1996 දී කෙටුම්පත් කරලා තියෙනවා. හැබැයි අද වෙනකන් ඒක සම්මත කර ගැනීමට අපිට හැකියාව ලැබිලා නැහැ. ඒ වගේම තමයි කාන්තාවන් සඳහා ක්‍රියාකාරී සැලැස්ම 1996 කෙටුම්පත් කෙරුවට අද වෙනකන් එය සම්මත කරලා ක්‍රියාත්මක කිරීමට අපිට හැකියාව ලැබිලා නැහැ. ඒ වගේම තමයි කාන්තා කොමිෂන් සභාව අද වෙනකන් අද ස්ථාපිත කරලා නැහැ. මේ කාන්තා කොමිෂන් සභාව ස්ථාපිත කෙරුවොත් කාන්තාවන්ට වෙනස් ආකාරයේ සැලකීම් පිළිබඳව මැදිහත්වලා කටයුතු කරන අවස්ථාව ලැබෙනවා අපි මතක් කරනවා. අපි මේ කාටවත් පුද්ගලයෙකුට රජයකට චෝදනා කරන්නේ නැහැ. නමුත් පවතිච්ච සෑම රජයක්ම මේ කාන්තාව ශක්තිමත් කරන්න සවිබල ගන්නන්න කාන්තා අසමානතා දුරු කරන්න කටයුතු කරලා නැහැ කියන එක අපි කනගාටුවෙන් ඉවත් මතක් කරන්න ඕන. විශේෂයෙන්ම අද තියෙනවා නීතියේ කාන්තාවන් වෙනස් ආකාරයේ සැලකේ විශේෂයෙන්ම දණ්ඩ නීති සංග්‍රහයේ අපි දකිනවා කාන්තා දූෂණයකට ලක්වුණොත් ගැහෙන දොරුවෙක් දූෂණයකට ලක් වෙලා බලෙන් අකමැත්තෙන් ගැබ් ගැනීමක් ඇති වුණොත් අද ඔවුන්ට ඒ දරු ගැබ අයින් කර ගැනීම සඳහා අවශ්‍ය කරන ප්‍රතිපාදන නැහැ. ඒක කාන්තාවන්ට බලවත් අසාධාරණයක් හැටියට අපි දකිනවා. ඒ වගේම අපි දකිනවා මේ වෙනත් රටවල විවාහක යුවලක් වුණත් කාන්තාවගේ අකමැත්තෙන් ලිංගික කටයුතු වල යෙදෙනවා නම් ඒක අපි වරදක්. ඒක ඒ සඳහා අවශ්‍ය කරන නීති සම්පාදනය විය යුතුයි කියලා මම මතක් කරනවා. ඒ වගේම තමයි 1935 ඉඩම් නීතිය කාන්තාවට දරුවන්ට ඉඩම් අයිතිය ලබා ගැනීමේදී එතන ගැටලු තියෙනවා. ඒ අසමානතා ටික අපි ඉවත් කරන්න ඕන. විශේෂයෙන්ම තමයි අපි කතා කරන මේ රටේ නීතියක් තිබුණාට අද පෞද්ගලික නීතිය නිසා කාන්තාවන්ට දැරිවියන්ට විශාල අසාධාරණකම් සිද්ධ වෙනවා. විශේෂයෙන්ම අපි මතක් කරන්න ඕන විවාහ වෙනකොට අද රටේ නීති අවුරුදු 18ක් වුණාට සමහර පුද්ගලික නීති විශේෂයෙන්ම මේ ශරියා නීතියේදී අවුරුදු පුංචි දැරිවියන්ට වුණත් අද විවාහ වෙන්න පුළුවන් කියන බවේ නීතිවල තියෙන මේ අසමානතා කාන්තාවන් ඉතාමත් අසාධාරණ ලෙස බලපානවා. නිසා මේ දරුවන් විවාහ වීම වළක්වන්න අවශ්‍ය කරන ඒ ධනාත්මක නීති අපි හඳුන්වලා දෙන්න ඕන. ඒ වගේම තමයි ඔවුන්ට ඉඩම් අයිතිය ලබා ගැනීමේදී ඉඩම් අයිතිය පැවරීමේදී කාන්තාවට අසමානකම් අසාධාරණකම් සිද්ධ වෙනවා. ඒවා නිවැරදි විය යුතුයි. ඒ වගේම දික්කසාදයේදී නඩත්තු ලබා ගැනීමට අද මුස්ලිම් කාන්තාවන්ට ලොකු අරගල සිද්ධ කරන්න සිදු වෙලා තියෙනවා. මොකද ඒ නීතිය යටතේ ඔවුන්ට සාධාරණයක් ඉෂ්ට වෙන්නේ නැහැ. ඒ වගේම තමයි දෑවැද්ද සමහර අපේ බහු වාර්ගික රටක් සමහර ප්‍රදේශවල කාන්තාවන්ට දෑවැද්ද ගැහෙන දරුවන්ට දෑවැද්ද නැත්තම් අද විවාහ වෙන බැරි තත්ත්වයක් අද උදා වෙලා තියෙන නිසා අපි ඉතාමත්ම ගෞරවයෙන් ඉල්ලනවා කාන්තා ඇමතිතුමියගේ මේ දෑවැද්දට විරුද්ධව දෑවැද්ද තහනම් කරන නීති මේ රටට ගේනල්ල හඳුන්වලා දෙන්න කියලා. ඒක කාන්තාව අයිතිවාසිකම් තහවුරු කිරීම සඳහා ලොකු පිටිවහලක් වෙන බව අපි දකිනවා. ඒ වගේම තමයි මේ 1842 The Vagrants Ordinance introduced by the British system is very discriminatory against women. මේ හරහා මේ අයාලේ යන කාන්තාවන් කියන්නේ නීතිය ක්‍රියාත්මක කිරීමේදී ඒකිනුත් කාන්තාවට බලවත් ලෙස අසාධාරණයකට ලක් වෙනවා. මේවා අපි වෙනස් කරන්න ඕන. ඒ වගේම තමයි අද සමාජයේ තියෙන කාන්තාවට වෙනස් ආකාරයේ සලකන ආකල්ප ඒ හුරු පුරුදු අපි සම්පූර්ණයෙන්ම අපි වෙනස් කරන්න ඕන. එහෙම නැති වුණොත් මේ අසමානතාවය අපිට දුරු කරලා කාන්තාවටත් ගෞරවණීය ලෙස මේ සමාජයේ ජීවත් වෙන්න පුළුවන් අයිතිය අපිට සුරකින්න හැකියාව ලැබෙන්නේ නැහැ කියන එක අපි මතක් කරනවා. විශේෂයෙන්ම අද පවුල්වල පිතෘමූලික සමාජයේ වැඩිපුර පුරුෂයාට බලවත් වෙන බව හැඟීම පුංචි කාලේ ඉඳන් අපි දරුවන්ට දෙනවා. දරුවන්ට පුංචි කාලේ ඉඳන් කාන්තා පුරුෂ ඒ දරුවෝ දෙදෙනාටම ඒ සම අයිතිවාසිකම් කියන්නේ සමාන අවස්ථා ලබලා දෙන්න ඕන ඔවුන්ගේ ජීවිතය සකස් කරගන්න. ඒ සඳහා ඉඩකඩ අපි සකස් කරලා දෙන්න ඕන. ඒ වගේම තමයි අපි දකිනවා අද මහජනතාව අතර ඒ වගේම විශේෂයෙන් මාධ්‍ය සමහර මාධ්‍ය අද කාන්තාවට ඒ අවශ්‍ය කරන වටිනාකම දෙන්නේ කාන්තාවට මේ දේශපාලන භූමිකාව තුළ විවිධ භූමිකා තුළ සාර්ථකව කටයුතු කරන්න පුළුවන් කියන හැඟීම දෙන්නේ නැහැ. දුර්වල
කාලයවසන්
තමයි පෙන්නලා තියෙන්නේ. ඒ නිසා අපි මේ ගැනත් අපේ අවධානය යොමු කරන්න ඕන. ඒ වගේම තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි විශේෂයෙන් අපි කතා කරන කාන්තාවට එරෙහි ප්‍රචණ්ඩත්වය කාන්තාවට එරෙහි ප්‍රචණ්ඩත්වයට ඒ නීතිය තදින්ම කටයුතු කළ ඒ වගේම ප්‍රචණ්ඩත්වයට ලක්වෙන කාන්තාවන් සඳහා නීතියේ පිළිසරණ කඩිනම් කිරීම ඔවුන්ට සංවේදීව මේ නඩු කටයුතු අහන්න ඔවුන් වෙනුවෙන් ඒ ක්‍රමවේදය හදන්න කටයුතු කරන්න ඕන කියන එකත් මතක් කරමින් මේ දේශපාලනයේදී අපි ඉල්ලනවා මේ ක්‍රමය වෙනස් වෙන ගමන්ම ජාතික ලැයිස්තුවේ 150 කාන්තාවන් වෙනුවෙන් වෙන් කරන්න ඒක ඉතාමත්ම වැදගත් වෙනවා ඊට අමතරව පක්ෂ ව්‍යුහය තුළ පක්ෂයේ කාන්තා සංවිධානය විතරක් නෙවෙයි පක්ෂයේ ප්‍රධාන ව්‍යුහය තුළ නිලතලත් කාන්තාවන්ටත් ලබලා දෙන්න කියන ඉල්ලීම අපි කරමින් අපි ගරු ඇමතිතුමියට මේ සඳහා අවශ්‍ය කරන සහයෝගය සම්පූර්ණ අපි කාන්තා සංසදයට ලබා දෙන කටයුතු කරන බව මතක් වෙනවා නියද
ගරු රෝහිණී කුමාර ජයරත්නතුමිය
ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ රටේ ජනගහණයෙන් භාගයකටත් වැඩි ළමයින් ගත්තොත් ජනගහණයෙන් 4%ක් විතර මෙහෙම ගත්තාම 75%කට වග කියන අමාත්‍යංශයක මේ රටේ වැදගත්ම අමාත්‍යංශයක් යටතේ වචන කීපයක් කතා කරන්න ලැබීම මම සතුටට කාරණාවක් වෙනවා. ඒත් එක්කම මම මේ වෙලේ මතක් කරන්න ඕනේ මීට කලින් කතා කරපු අපේ මගේ හිතවත් මන්ත්‍රීතුමියක් කතා කරා ළමයින්ට සිදුවන අපහසුතා අපචාරයන් අසාධාරණකම් ගැන කතා කරා. මම මේ මන්ත්‍රීතුමියට මතක් කරලා දෙන්න කැමති එදා එතුමියන්ලාගේ ආණ්ඩුව කාලේ අකුරස්ස ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමා ළමයින් සහ කාන්තා අපචාර සම්බන්ධයෙන් බොහොම කප් ගහලා 100ක් සමග අපචාරේ කරලා ඒව පාටි දාලා තමයි සමරුවේ. එතකොට එතුමියන්ලාගේ පක්ෂයේ ප්‍රධාන නායකයෝ ඒ පාටි වලට ඒ සම්භාෂණ වලට සහභාගී වෙලා ඒවට අනුබල දුන්නා කියන එක මම මේ වෙලේ මතක් කරනවා එතුමියට අමතක වෙලා ඇති කියලා. ඒත් එක්කම හම්බන්තොට වරාය මත්තල ගුවන්තොටුපළ මේ වගේ රැකියා ලබා දෙනකොට තංගල්ල තානායමට ගිහිල්ලා ඒ තැන්වලට යන්න උනායි කියලා ඒ දවස්වල පත්තරවල තිබුණා. ඒ දවස්වල ඔබතුමියන්ලාට කතා කරන්න හොඳට අවස්ථාවක් තිබුණා. ඒ වෙලාවේ නිහඬව හිටියේ ඇයි කියලා මම සමස්ත කාන්තා ප්‍රජාව වෙනුවෙන් ඒ අපචාරයන් ලක්වෙච්ච කාන්තාවන් වෙනුවෙන් මේ වෙලාවේ එතුමියට මතක් කරලා සිටිනවා. ඒ නිසා අද මම විශේෂයෙන් මතක් කරන්න යන්නේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් කාලේ තමයි මේ රටේ කාන්තාවන් වෙනුවෙන් සුවිශාල කාර්යභාරයක් සිද්ධ වුණේ. ඒ නිසා පහුගිය කාලවල කාන්තාව කියන එක මේ රටේ සටන් පාඨයක් විතරක් වුණා. නමුත් ඒ යථාර්ථයක් බවට පත් කරලා කාන්තාවන්ට අවශ්‍ය නිසි තැන ලබා දෙන්න පහුගිය යුගයන් පුරාවට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව තුල සිද්ධ වෙලා තියෙනවා. මම එකක් දෙකක් මතක් කරොත් කාන්තා කාර්යාංශයක් ඇති කරලා ඒ වගේම පරිපාලන සේවයේ තුල දේශපාලනයේ තුල කාන්තාවන්ට අවශ්‍ය නිසි තැන ලබා දීලා අන්න ඒ වගේ විශාල අවස්ථාවන් ලබා දීලා තියෙනවා. ඒ නිසා මම විශේෂයෙන් මුදල් ඇමතිතුමාට මේක දැනෙනවා නම් හොඳයි. මේ රටේ ජනගහණයෙන් 75%කට ආසන්න ප්‍රමාණයකට වග කියන අමාත්‍යංශයක් කාන්තා කටයුතු අමාත්‍යංශය කාන්තාව සවිබල ගැන්නුවොත් ළමයින් සවිබල ගැන්නුවොත් ඒ අයගේ අධ්‍යාත්මය මානසිකත්වයේ දියුණු කරලා දුන්නොත් මේ රටේ අනාගතයේ තව අවුරුදු 10කින් 15කින් හෝ හොඳ සමාජයක් බිහි කරන්න පුළුවන්. ඒ නිසා ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වැඩි කරලා දීලා තියෙන බව ඇත්ත. නමුත් මීට වඩා වැඩි කරලා දෙනවා නම් මම හිතනවා ඒක සමස්ත කාන්තා ප්‍රජාව වෙනුවෙන් වැදගත් කියලා. නමුත් මම අද මෙතන වැඩිපුර වතක් කරන්නේ කතා කරන්නේ පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන ගැන. ගරු ඇමතිතුමියනි අපි පූර්ව ළමාවිය විදිහට සඳහන් කරන්නේ අවුරුදු 2ත් අවුරුදු 5ත් අතර කාලය. ඒ කාලය තුල තමයි ළමයෙක්ගේ බුද්ධි වර්ධනය වැඩිපුර සිද්ධ වෙන්නේ. අන්න ඔය කාලේ හරියට මේ ළමයා ගොඩනැගුවේ නැත්නම් අපි දන්නවා භාණ්ඩයක් නැත්නම් ඕනම දෙයක් යොදන අමුද්‍රව්‍ය හරියට යෙදුනේ නැත්නම් නිමි භාණ්ඩය සාර්ථක නැහැ. ඒ නිසා මේ විශේෂයෙන්ම මේ පූර්ව ළමාවිය සංවර්ධනයේ සම්බන්ධයෙන් ඔබතුමියගේ විශේෂ අවධානය යොමු කරන්න. එය එතෙන් යොදන මුදල් මේ රටට කරන ආයෝජනයක් විදිහට මම දකිනවා. ඒ නිසා විශේෂයෙන් මේ බුද්ධි වර්ධන අවස්ථාව තමයි මේක දරුවන්ගේ. ඒ නිසා මේ පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානවල ප්‍රමිතිය සම්බන්ධයෙන් ඔබතුමියගේ අවධානය යොමු කරන්න. අපි දන්නවා මේ පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන තුන් තැනක
දෙතැනක ලියාපදිංචි වෙච්ච ඒවා තියෙනවා සමහර ඒවා කොහෙවත් ලියාපදිංචි වෙච්ච නැති ඒවා තියෙනවා අපේ ගම්වලට ගිහම අපි දකිනවා සමහර ඒවා ප්‍රාදේශීය සභාවේ ලියාපදිංචි වෙලා තියෙනවා සමහර ඒවා පරිවාස හා ළමා ආරක්ෂණ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වෙච්ච තියෙනවා සමහර ඒවා කොහෙවත් නැහැ හුදෙක් මුදල් උපයන ලාභ ලබන ආයතන බවට පත් වෙලා තියෙනවා ඒ වගේ කරන්නේ මොනවද විය යුත්තේ මොනවද ඒ සම්බන්ධයෙන් ඒ කිසි කෙනෙකුට අවබෝධයක් නැති අවස්ථා අපි දැකලා තියෙනවා ගම්වලට ගිහම උසස් පෙළ සමත් වෙලා එහෙම නැත්නම් සාමාන්‍ය පෙළ සමත් වෙලා රැකියාවක් නැතුව ඉන්න අය බොහෝ වෙලාවට පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයක් එහෙම නැත්නම් මොන්ටිසෝරි එකක් පටන් ගන්නවා අද ලෝකේ ගත්තහම
ගුරුතුමියක් හැටියට මම දන්නවා කාලේ ගොඩක් අවශ්‍යයි මේක නමුත් දැන් නම් කාලේ
නෑ දෙකක් දෙන්න නියෝජ්‍ය කතානායකතුමා ඒ නිසා මම ඔබතුමියට මතක් කර සිටිනවා මේ වගේ ප්‍රමිතිය සම්බන්ධයෙන් විශේෂයෙන් ගුරුවරයාගේ සුදුසුකම සම්බන්ධයෙන් ඒ අය මනෝවිද්‍යාව පාඨමාලාවක් හදාරලා තියෙනවද ඒ ආයතනවල යටිතල පහසුකම් සම්බන්ධයෙන් ඒවා කොහොමද සිද්ධ වෙන්නේ විෂය නිර්දේශයේ මොනවද ළමා අවශ්‍යතා අනුව ඒවා ගොඩනැගිලා තියෙනවද මේවා සම්බන්ධයෙන් ඔබතුමියගේ අවධානය යොමු කරන්න මේ රටේ ඉදිරි අනාගතය වෙනුවෙන් කරන ආයෝජනයක් විදිහට දකිනවා ඒත් එක්කම මේ මුදල් උපයන ආයතන බවට පත් වෙලා තිබුණත් පෙර පාසල් පාරිකාවට රජයෙන් ලබා දෙන රුපියල් 250ක දීමනාව ප්‍රමාණවත් නොවන බව මම මේ වෙලාවේ ඔබතුමියට මතක් කර සිටිමින් අවසාන වශයෙන් මේ රටේ වැන්දබුවන් සම්බන්ධයෙනුත් වැන්දබු කාන්තාවන් සම්බන්ධයෙනුත් ඔබතුමියගේ අවධානය යොමු කරන්න ලක්ෂ 5කට ආසන්න ප්‍රමාණයක් මේ රටේ කාන්තාවන් වැන්දබුවන් විදිහට ඉන්නවා ඒ අය විවිධ ගැටලු වලට මුහුණ දෙනවා ඒ නිසා ඒ සඳහා විශේෂ ක්‍රියාමාර්ගයක් ගන්නයි කියලා ඔබතුමිය ඉල්ලා සිටින්න නිහඬන ස්තුතියි